සාදු නස බොහොම පින් ටාමත්ම වහිනා දේශනාවටත් අදත් සබඳන්නේ හොඳ අපි දැන් මේ අවස්ථාවේ ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්න තියෙන්නේ කරුණා කරලා අතුස්සවන්න කවුරු හරි ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි මම අත පහත් කරන දානවා නැවතවරක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවස්ථාවක් වුණොත් නැවතවරක් අතුස්සවන්න ඒකම කරනවායි මතක් කර සින අපි පින්වතුන්ට මේ සියලු දෙනා මියුට් කරගෙන තියාගන්න ප්‍රශ්න අහන්නට අවස්ථාවක් හොඳයි අපි නම් මුලින්ම යමු වෙනවා විසාක මහත්මිය
රූපය කියනකොට ස්වාමීන් වහන්සේ රූපය නිත්‍යද අනිත්‍යද කියලා පරමාර්ථ විදියට අහනකොට එතකොට ඒක රූප සංඥාවක් විදියට බැලුවොත් විදියට තේරුම් ගත්තොත් වැරදිද මොකද උඟක්ලාට හැමදේම අපි මනස හරහානේ ඉතින් එහෙම මට සාමාන්‍ය හිතෙන්නේ දැන් මනස හරහා එන්නේ මේ සංඥා සංකාර කියලා විදියට තමයි මම බලන්නේ. එතකොට කොහොමද සාමාන්‍ය සවහන්ස කිප විදියයි මේ විදිය ගලපන්නේ?
ඒක හපනවා ඒක බොහොම හොඳයි. ඒක අපි ඇත්තට මේක ඒක නිවැරදිව ගලපගත්තාම හරි මෙතන නිවැරදිව සම්මාදිට්ඨිය හරියට ගලපුණාම හරි. දැන් අපි අපිට ඉදිරියෙන් යම් රූපයක් ගැටිලා අපිට යම් දැකීමක් එනවනම් ඒ ගැටිච්ච රූපය රූප සංඥාවයි කියලා ගත්තොත් ඒක නිවැරදි ගැනීම නෙවෙයි. ඇත්තටම අපේ ඇහැට යම් රූපයක් අරමුණු වුණා නම් ගැටුණා නම් ඊට පස්සේ කයට යම් රූපයක් ස්පර්ශ වුණා නම් ඒ රූපේ හැම වෙලාවෙම සතර මහා ධාතුවෙන් හටගත්තු රූප ධර්මයක්. ඒක උපාදාය රූපයක් වෙන්න පුළුවන්, මහ භූත වෙන්න පුළුවන් කයට නම්. ඒතකොට ඒක රූප සංඥාව නෙවෙයි. ඒ රූපය අරමුණු කරගෙන අපිට හිතට දැනෙන යමක් තියෙනවා. ආන්නේ හිතට දැනෙන දේ අපිට සංඥා වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංකාරය වෙන්න පුළුවන්. ඒ නිසා සත්ව පුද්ගල නොවුණු අනාත්ම වූ වර්ණ සටහනක් චක්කු ප්‍රසාදයට ගැටීම නිසා ඒ රූපය මම දැනගත්ත නෙවෙයි අනාත්ම වූ සංඥාවෙන් ඒක හඳුනාගෙන සංකාරයෙන් විස්තර කරලා විඥාණයෙන් ඒක දැනගැනීමක් වුණා. එතකොට ඒ සංඥාවද සත්වයානුවේ, වේදනාවද සත්වයානුවේ, විඥාණයද සත්වයානුවේ, සංකාරයද සත්වයානුවේ, ඒ පරමාර්ථ ධර්මයන්ට ඒ දැකීම, දැනගැනීම, තේරුම් ගැනීම කරන්න පුළුවන්. නමුත් ඒ පරමාර්ථ ධර්මයෝ ඒ මොහොතේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුවම නිරුත්තර වෙනවා. එතකොට ඒ සංඥාව කියන එක උපදින්න හේතුනේ මොකද්ද? ඒ බාහිර වර්ණ සටහනත් ආධ්‍යාත්මික චක්කු ප්‍රසාදය. එහෙම නැත්නම් සද්දයක් මේ සෝත ප්‍රසාදය. එහෙම නැත්නම් මහ භූත ටිකක් කාය ප්‍රසාදයක් මේ ප්‍රත්‍ය නිසා රූපයක හැඳිනීම කියන ධර්මතාවේ හටගත්තා. එතකොට මේ දෙකම පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට යමක් දැකලා නැවත යමක් දකිනකොට හෝ අහනකොට හෝ අර මුලින් මට දැකීම වශයෙන් පහළ වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ සියල්ලම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ ස්කන්ධ එකක්වත් නැවත කිසි කලකවත් උපදින්නේ නැහැ කියන ඔන්න ඔය නුවණ තමයි අපි හොඳට හිතට දෙන්න ඕනේ. එතකොට දීගෙන මේ රූප සංඥාවයි කියලා අපිට බැහැරට මනස යොමු වෙලා හිතුවොත් අපි නිවැරදිව සංඥාව පැනවුවා නෙමෙයි. මොකද අපිට සංඥාව බාහිරින් එන එකක් නෙමෙයි. ඒ නිසා අපි හිත හැම වෙලාවෙම පෙනෙන දෙයට සංඥාව කැට ගහන්න පුරුදු වෙයි. නමුත් ඒ බාහිරින් නෙමෙයි සංඥාව තමන්ගේ ආධ්‍යාත්මික තුලින් සංඥාව මතුවෙන්න ඕනේ. සංකාරය විඥාන ආධ්‍යාත්මයෙන් මතුවෙන්න. මේ සංඥා සංකාර විඥාන ඉබේ හටගත්තේ නැහැ. මේ සංඥා සංකාරවට අරමුණු උනේ මොකද්ද? අර කියන වර්ණ සටහන ශබ්දය. ඒ ශබ්දය හෝ වර්ණ සටහන ගැටීම නිසා තමයි මෙබඳු වේදනා සංඥා සංකාර ටිකක් හටගත්තේ. කියලා ආන්නේ විදිහට අපි නිවැරදිව බලන්න ඕන. පැහැදිලිද ඔබතුමියට?
ඔබ හස කියපු එක තේරෙනවා සාවනස.
ඔව්.
එහෙම ඉතින් බුදුහාමුදුරු වදාලා තියෙන එහෙම බලන්න කියලානේ. මට ඒතර ටිකක් මේකක් තියෙනවා දැන්. ඒ දැන් එළියේ දැක්ක දේ හරි අහුව දේ හරි වුණත් ඒ බව හරි දැනගන්න හිතෙන්නේ නේද කියන එක මට ටිකක්
ඒක හරි.
කෙරගෙන.
නෑ නෑ ඒකේ කිසිම වරදක් නෑ. හැබැයි ඒ දැනගන්න හිතෙන් කියනකොට අපි හැම වෙලාවෙම සතිය මේ ආධ්‍යාත්මික මනස තුල මෙතන හිත ඉපදිලා මෙතනින් දැනගන්න. එතකොට අපි මේ අර බාහිර රූපය පිළිබඳවත් නුවණ තියෙනවා. ඒ නුවණ මුලින් ඇති කරගෙන ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දැන් බොහොම පහසුයි. අපි ඒක පහසුයි. දැන් මේ හිතට දැනෙනවා හිත නිරුද්ධ වෙනවා. මේ තුලින් අපිට චිත්තානුපස්සනාවෙන් බොහොම පහසුයි කෙනෙකුට ඉදිරියට යන්න. ඒකේ කිසි වරදක් නෑ. හැබැයි මේ හිතක් උපදින්නේ හිතක් නෙවෙයි අපිත් බලනවා. ඉතින් ඒ නිසා එතකොට ඒ බැලීම තුළ නිවැරදිව සම්මාදිට්ඨිය යොදාගෙන බැලුවාම එතකොට අපි ඒක ප්‍රතිපදාව බොහොම පැහැදිලි. ඉතින් ඒ නිසා මේ සංඥාවක් හටගත්තේ සංකාරයක් හටගත්තේ කියලා අපිට අර හුරුවට නිකන් කියවෙන්න පුළුවන්. ඒක අපි පුරුදු වුණාම. ඒ නිසා පුරුද්දට මේක හිතට යන්න නොදී එහෙම පුරුද්දට කියවුණත් යම් සංසිඳීමක් තියෙනවා. ඒක මේ සංසිඳීමක් තියෙනවා. අන්න එතෙන්ට හිත යන්න නොදී හොඳින් අපි මේ හිතක් හටගත්තේ මේ හිත හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ඒ හිතේ Nirodhe දැකලම අත්දැකලම අපි ඒ නුවණ හිතට දෙනවා නම් ඒක තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙනවා. හොඳයි තෙරුවන් සරණයි.
ඔන්නේ සමනත් මේ chat box එකට ආපු ප්‍රශ්නයක් තියෙනවා මම.
ඔව්.
ඒක කරන්නම්. මේ කියනවා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඉරියාපත පබ්බේදී සතිය පුරුදු පුහුණු කිරීමේදී ඉරියව් කොටස් කරගෙන පුරුදු කිරීම තවදුරටත් පැහැදිලි කරන්නේ නම් බොහොම පිතුලස.
හොඳයි. ඉරියාපත පබ්බේ කිව්වම අපේ ජීවිතේ ඉඳ ගන්නවා හිට ගන්නවා ඊට පස්සේ ඇවිදීමම නිදාගෙන ඔය හතර ඉරියව්. මේ හතර ඉරියව්වෙන් කොතැනක තමයි අපි ජීවත් වෙන්නේ හැම මොහොතම. හතරෙන් තොරව අපේ පැවැත්මක් නැහැ. එක්කෝ ඇවිදිනවා, එහෙම නැත්නම් එක තැනක හිටගෙන ඉන්නවා, එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නවා, එහෙම නැත්නම් නිදාගන්න. එතකොට මේ ඉරියාපත පබ්බේ අපිට මුලින් අපි කිව්වොත් ආධුනික කෙනෙකුට රූපය මුලාව දුර වෙන විදිහට යොදා ගන්න පුළුවන්. එතනදී අපි හැම වෙලාවෙම සලකා ගන්න ඕනේ මේ අපි වාඩි වෙලා ඉන්නවා කියලා ඉරියව්ව ගත්තොත්. එහෙම නැත්නම් අපි ඇවිදිනවා කියන ඉරියව්ව ගම්කෝ අපි ඇවිදිනවා කියන එක. දැන් මේ ඇවිදිනවා කියන ඉරියව්ව අපි සලකන්නේ කොහොමද? දැන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ රූපයට හිත යොමු කරගෙන. දැන් මේ රූපය කියලා කියන්නේ එක්කෝ කෙස් ලොම් නිය දත් හම් මස්නාරාරි කුණුප කොටස් ටික. එහෙම නැත්නම් මේ රූපය කියලා කියන්නේ පටවියාපෝ තේජෝ ආය වෙන ධාතු ටික. එතකොට තදග උණුසුම් ආදී ධාතු සමූහයක් චේතනාවෙන් පිළිවෙලා තියෙන මේ රූපයට අපි මිනිස්සයා සත්වයා කියලා කියනවා. දැන් අර සරුවත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මොනවද? ලී නිසා, වැල් නිසා, මැටි නිසා, ඒ වගේම පිදුරු ආදී කොලාතු නිසා අහස අසුරාගෙන ඉන්න රූපයට ගේ කියලා කියනවා. කට්ටණ්ඩ කට්ටංච පටිච්ච වල්ලින්ච පටිච්ච මත්තිකංච පටිච්ච තිනංච පටිච්ච ආකාශෝ පරිවාරු මේ ආකාශෝ පරිවාරිතෝ මේ රූපමේව සංඝං ගච්ඡති. හරි මම මතක නැහැ ඒක. එතකොට ලී නිසා, වැල් නිසා, මැටි නිසා, තනකොළ නිසා අහස අසුරුවාගෙන ඉන්න එකට ගේ කියලා කියනවා. ඒ වගේ මහණෙනි නහ ඇට නිසා, නහර නිසා, මස් නිසා, හම නිසා අහස අසුරුවාගෙන ඉන්න එකට අපි රූපය කියලා සත්වයා කියලා කියනවා. එතකොට මේ මුලින්ම අපි හිතට තේරුම් කරගන්නවා මේ තියෙන්නේ සතර මහා ධාතු රූප කොටස් ටික. එතකොට මේ සතර මහා ධාතු ටික දැන් අපි පුද්ගලයා යනවා කියන තැන වෙන්නේ මොකද්ද? මම ඔය ඉස්සෙල්ලත් මතක් කරලා තියෙනවා. පුද්ගලයා යනවා කියන තැන වෙන්නේ ඉස්සරෝම යන්න ඕනේ කියන හිතක් උපදින. එතකොට මට හිත ඉපදුනා නෙවෙයි, හිතක් උපදිනවා යෑම සඳහා. මේ හිතත් සමග උපදින වායෝ ධාතුව, චිත්ත කිරිය වායෝ ධාතුවගේ උපකාරයෙන් දැන් ඉදිරියට තබන්න ඕනේ කියන උස්සනවා, ඉදිරියට තබනවා කියන මේ හැම එකක්ම චේතනාවත් එක්ක සිද්ධ වෙනවා. එතකොට යන්න ඕනේ කියන චේතනාවත්, චිත්ත කිරිය වායෝ ධාතුවත් සිතක් නිසා ඉදිරියෙන් ඉදිරියේ රූප පහළ වෙන එක තමයි අපි පුද්ගලයෙක් යනවා කියලා කියන්නේ. දැන් ගවයෝ දෙන්න නිසා රතය ඉදිරියට යනකොට අපි කරත්ත යනවා කියලා කියනවා. ඇත්තට කරත්ත යෑමක් නම් කවදාවත් වෙන්නේ නැහැ. කරත්ත නිකන් තිබ්බට යන්නේ නැහැ. අපි කියනවා කරත්ත යනවා කියලා. නමුත් යෑම නම් අර වගේ වෙන්නේ. ඒ වගේ හිතත් වායෝ ධාතුවත් චේතනාවත් නිසා මේ රූපයේ ඉදිරියෙන් ඉදිරියෙන් පහළ වෙනකොට යනවා කියලා, ගමන් කරනවා කියලා කියනවා. ඉතින් ආන් ඒ විදිහට අපි යනවා කියන එක තුල මෙන්න මෙහිම සතර මහා ධාතු ටික චේතනාවට අනුව චලණය වීමට අපි යනවා කියලා. ඒ ටිකම අපි යම් විදිහකට තියලා තියෙනකොට වාඩි වෙනවා කියලා කියනවා. එතකොට අපිට ඒ විදිහට මේ කෙනෙක් වාඩි වෙලා ඉන්නවා කියනකොට මේ සතර මහා ධාතු ටිකක් චේතනාවෙන් යම් ආකාරයකට හැඩයකට සකස් කරලා තියෙනවා. එතකොට අපිට ඊළඟ බලන්න පුළුවන් මේ මොහොතේදී වාඩි වෙලා ඉන්නකොට හටගෙන තිබුණනම් නාම රූප ටිකක් නැගිටිනකොට ඒ නාම රූප සියල්ලම නිරුත්තයි. නැගිටලා ඉදිරියට යනකොට හිටගෙන ඉඳීම් වශයෙන් පහළ වෙච්චි නාම රූප ධර්ම ටික සියල්ලම නිරුත්තයි. එතකොට නාම රූප වශයෙන් බලනවා නම් රූපේ විතරක් කෙනෙක්ට, ඉතින් මේ අර ආධුනික කෙනෙක් නම් රූපේ විතරක් බැලුවට ගමන්නේ නැහැ. එතකොට රූපය ඒ සියල්ලම නිරුද්ධ වෙනවා. මම මේ කියුවේ එක්ෂණික නිරෝධයක් ගැන නෙවෙයි, කෙනෙක්ට ඒ පමණකින් මුලින් අල්ලගත්තාම හොඳටම ප්‍රමාණවත්. එතකොට ඒ විදිහට අපිට මේ ඉරියව් ටික පවත්වන්න පුළුවන්. නිදා ගන්නකොට තමන් නිින්ද යනකම් තමන්ගේ රූපය ගැන මෙනෙහි කරන්න පුළුවන්. මේ කෙනෙක් පුද්ගලයෙක් නිදා ගන්නවා කියන අදහස දැන් තමන්ගේ ඔළුවේ තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඇත්තටම නමුත් ඒක මම පුරුදු කරපු කෙලෙසයක්, ආශ්‍රවයක් පමණයි. නමුත් ඇත්තටම මේ අර ඉස්සරලා අපි සූත්‍රයේ කතා කරා වගේ මේ රූපයද සත්වයා, එහෙම නැත්නම් කෙස් ටිකද සත්වයා, ලොම් ටිකද සත්වයා, පටවි ධාතුවද සත්වයා, ආපෝ ධාතුවද සත්වයා, ඔබ හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර නෑ, මෙතන සතර මහා ධාතු ටික ආරම්භය අපි තුල ඇති වෙලා තියෙන අදහසක් විතරයි සත්වයා කියන්නේ කියලා හොඳට හිතට මේ දේවල් තේරුම් කරලා දෙමින් ඒ ඉරියව්ව පවත්වන. මේක මුලින් ටික ටික කරාම ඊට පස්සේ ඒ නුවණ තියාගෙන ඉරියව් හැසිරුවාට ප්‍රශ්නයක් නෑ. අපි අර කියන පරිකර්ම අවස්ථාව කියලා මම මුලින් මතක් කරේ. ඉරියව් ටික හොඳට වටහා ගන්නවා. හැමදාම අපි පුද්ගල භාවයේ පෙරටු කරගෙන ඉඳගෙන හිටගෙන ඇවිදින ක්‍රියාවන් කරපු අපි මේක මුලින් පුරුදු කරගන්නකම් හිමීත සක්මනක් ආධාරින්, පරියංකේ ආධාරින් හොඳට හිතට පුරුදු කරගත්තන් පස්සේ ඊට පස්සේ එදිනදා මේක කරගෙන යන්න පහසුයි. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ඔය ඉරියව් හතර මුලින් පුරුදු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒව නැවත අනුකොටස් වලට කඩනවා. ඒක තමයි සම්පජාන පබ්බේදී පෙන්නේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. එතකොට ඉදිරියට පිටුපසට එනකොට නුවණින් යුක්තව. ඒ නුවණින් යුක්තව කියලා කියන්නේ එයාට මේ රූපයේ පිළිබඳව නුවණ තියෙනවා. මේ රූපයේ සත්වයක් පුද්ගලයක් නොවේ කියන එකට නුවණ තියාගෙන සත්ත්ව පුද්ගල භාවය හිතට එන්නේ නැති විදිහට රූපයේ පිළිබඳව අපි හිත පවත්ත. අර මතකනේ මේ ඔබ අහලා ඇති මේ බුදුරජාණන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ පිළිබඳව මතක් කරනවා. මහන්නේ සිහිය පිළිබඳව මනාකොට කියනවා නම් මේ චන්න තෙරුන් වහන්සේ ආරම්භයක් කිය යුතුයි. චන්නයන් පෙරදිග බලනවා නම් පෙරදිග බලන්නේ මුළු හිතින්ම සලකාගෙන. පෙරදිග බලන මට ලාමක අකුසල ධර්මය ඇති නොවේවා කියලා මුළු හිතින්ම සලකාගෙනලු බලන්නේ. ඒ වගේම පිටුපස බලනවා නම් මුළු හිතින්ම සලකාගෙන බලන්නේ මේ පිටුපස බලන මට කෙලෙස් ඇති නොවේවා කියන සිහියෙන් යුක්තව. එතකොට නන්දයන්ට මහණෙනි දැනුම් සහිතවම වේදනාව උපදිනවා, දැනුම් සහිතව වේදනාව නිරුද්ධ වෙනවා. දැනුම් සහිතවම සංඥාව උපදිනවලු, දැනුම් සහිතවම සංඥාව පවතිනවා නිරුද්ධ වෙනවා. දැනුම් සහිතවම විතර්කය උපදිනවා, දැනුම් සහිතව විතර්කය පවතිනවා නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඔන්න සතිය කියන එක අපි යොදා ගන්න ආකාරය. ඉතින් මේකට පුහුණු වෙන්න ඕනේ. ඒ පුහුණු වීම තුළ අපිට ඒක ටික ටික කරන්න පුළුවන්. එතකොට ඒ නිසා දැනට මම හිතන්නේ ප්‍රමාණවත් මේ ඉරියාපත පබ්බේ පිළිබඳව අහපු ප්‍රශ්නෙට දෛතරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි සමනාස. ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න සනුග. තෙරුවන් සරණයි.
මට ප්‍රශ්න දෙකක් ඉන්න අහන්න. එකක් මේ භාවනාව, මේ සතිය වඩන භාවනාවයි, ඊට පස්සේ මේ පරමාර්ථ සම්බන්ධයෙන් ආපු න්‍යායක ප්‍රශ්නෙකුයි.
මම
ඉස්සෙල්ලා භාවනාව ගැන අහන්නම්. දැන් ආනාපාන සති භාවනාව මේ අපි මේ කරගෙන යනකොට ඊට පස්සේ මේ ආනාපානේ නොදැනී කොස් ඊට පස්සේ එහෙම ගිහින් ඉවරද කම්පන චංචලයක් නොදැනී ගොස් එකපාරට මේ නින්දකට වගේ ගිහින් මුකුත් දන්නේ නැති අවස්ථාවට ඇවිල්ලා ඉන්නවා දන්නේ නැහැ මොනවද දැනගෙන එකපාරට ගැස්සিলা ඇහැරෙනවා. ඒ ඇහැරෙනකොට ප්‍රමෝදවත් සිතකින් ආලෝකයක් එක්ක ඇහැරෙන්නේ. එතකොට තමයි දන්නේ කලින් ඉතිය තැන කොහෙද දන්නේ. හැබැයි ප්‍රබෝධවත් කියන්නේ විදිමතුත් නෑ දැන් විදිමතුනේ ප්‍රබෝධවත් කතියක් තියෙන්නේ. එහෙම වෙන එකේ මොන හරි දෝෂයක් තියෙනවද මේ? එහෙම නැත්නම් ඒක මොන හරි වෙන්න ඕන මේ වගේ අන්න ඕන විදිහක් තියෙක භාවනා.
හා අපි ඒකට ඉස්සෙල්ලා උත්තර දීලා එමු. එතකොට මේ ඔව් ආනාපාන සතිය කරගෙන යනකොට නැදෙනී යනවා කියන එක සුදුසු දෙයක් නෑ. ඒක සාමාන්‍ය වෙන්නේ අපි සතියේ තියෙන අවධානය ගිලිහි ගියාම. සමාධිය සතිය නැති වුනහම ආනාපාන සතිය නොදැනී යනවා. ඒකට හේතුව තමයි ඔතන වෙන්නේ ඇත්තටම තීන මිද්දයක් ඇවිල්ලා නෙමෙයි, හිත හැඟවිලා තියෙන අවස්ථාවක්. චිත්තං නිලයති කියලා ධර්මයේ සඳහන් වෙන හිත හැඟ වෙනවා. එතකොට ඒකට වෙන්න හේතුව අපි ආනාපාන සතිය කියන එක එන්නේ සියුම් වෙන කර්මස්ථානයක්. අනිත් කර්මස්ථාන නම් ඒක වඩන්ඩ වඩන්ඩ ප්‍රකට වෙනවා, ඕලාරික වෙනවා. ධාතු කර්මස්ථානේ බුදු ගුණ භාවනාව එන්නෙන්න අරමුණු ප්‍රකටයි. ආනාපාන සතිය එහෙම නෙවෙයි. අපේ කය සංසිඳෙන්න සංසිඳෙන්න හුස්ම රැල්ලත් සංසිඳෙනවා, සියුම් වෙනවා. සියුම් වෙන්න අපේ සිහියත් හොඳට සියුම් කරමින් නැවත නැවත අර බුදුරජාණන් වහන්සේ දේ කලින් කල හිතට උත්සාහවත් කරවන්න ඕනේ. හිතට රුකුඩු දෙන්න ඕනේ. හිතට අවවාද කරගන්න ඕන. හිත උපේක්ෂා කරන්න ඕන. සතිය නැවත නැවත තියනවද කිය කියා නැවත නැවත පරීක්ෂා කර කර බල බල හොඳින් අරමුණ ග්‍රහණය කරන්න ඕන. මෙන්න මේවා නැති වෙනකොට අපි දන්නේ නැතු වුණාට සතිය සියුම් වෙනවා. සියුම් වෙනකොට අපිට හිතෙනවා ආනාපාන සතිය නැති වුණා කියලා. ඒ නැති වුණා නෙවෙයි, ඔබ කියපු එක හරි නොදැනී යෑම තමයි වෙන්නේ. ආන්නේ වෙලාවට හැම වෙලාවෙම අපි සතියෙන් හිටියොත් ඒක පිළිබඳව අපි සතිය මත්ව හිත පුරුදු කරලා තිබ්බොත් මම ඒ වෙලාවේ මොකද්ද කළ යුත්තේ කියන එක අපි ඒ වෙලාවේ කළ යුත්තේ. එතනදී අපි හැම වෙලාවෙම හොඳට සතිය තමන්ට නොවැට් මේ ආස්වාස ප්‍රාසස නොදැනී යනවා නම් හොඳට නැවත සතිය අලුත් කරගෙන හිත හොඳට නැවත වීරියෙන් උත්සාහවත් කරගෙන ආනාපාන සතිය අපිට අරමුණු වෙච්චි සති නිමිත්තය කෙරෙහි හොඳින් අවධානයෙන් ඉන්නකොට ආන්න එතකොට අපිට ටිකක් වෙලා යනකොට සියුම් ආස්වාස ප්‍රාස්වාස වැටෙන බව තේරෙන. ඒ ඔස්සේ හොඳට නැවත නැවත සතිය අරමුණු කරමින් මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණු කරමින් නැවත ආනාපාන සතිය කරගෙන යන්න. එනිසා අපිට පටිසම්භිදා මග්ගයේ පෙන්නනවා තුන් නිමිත්තක් පිළිබඳව කෙනෙකුගේ අවධානය ගිලිහි ගියා නම් එහි ආනාපාන සතිය වැරදුනා වෙනවා. ඒ මොකද්ද? සතිය ආස්වාසය ප්‍රාස්වාසය ඔය තුන් නිමිත්ත. ඔය තුන් නිමිත්ත පිළිබඳව කියන්නේ සති නිමිත්ත. සතිය නෙවෙයි, සති නිමිත්ත ආස්වාසය ප්‍රාස්වාසය. ඔය තුන් නිමිත්ත පිළිබඳව හැම වෙලාවෙම සිහිය අරමුණු වෙලා තියෙනවා. සිහියට අහු වෙලා තියෙනවා. එහෙම නැති වුණාම අර විදිය අපි උපායම් කරලා සතිය දිනු කරන්නේ. ඉතින් අර හිත එකපාරම අවදිමත් වුණාම අපිට තේරෙනකොට යම් ප්‍රබෝධමත් ගතියක් ආවා කියලා ඒක භාවනාවේ දියුණුවක් හැටියට සලකන්න එපා. ඕක වරින් වර සමහරිට වෙලා ඊට පස්සේ අපිට මේ ඔය තීන මිද්දේ නීවරණ උතෙන්ද ඇති වෙලා ආපහු ඒක අපේ භාවනාව කඩාකප්පල් වෙන්න පුළුවන්. එනිසා ඔබ මෙහෙම එකක් කරන්න පුළුවන්. සමාධියෙන් යම් ප්‍රමාණයකට ආනාපාන සතිය දියුණු වුණාම දැන් Tamanට තේරෙනවා නම් ආස්වාස ප්‍රාස්වාස හොඳට තේරෙනවා, හිත දුවන්නේ නැහැ, හිත සමාධිමත් කියලා. දැන් ඔබ විදර්ශනාව කරන්න. ඉතින් විදර්ශනාව පටන් අරගෙන ඊට පස්සේ ඕනනම් ආනාපාන සතිය තුලින්ම විදර්ශනාව පටන් ගන්න පුළුවන්. නැත්නම් ඔබ විදර්ශනාවක් පුරුදු කරනවා නම් පිළිකුල් භාවනාව හරි ධාතු කර්මස්ථානය හෝ සිහියෙන් ඔබ අර සමාධිය වඩන එක නතර කරලා ධාතු කර්මස්ථානය හොඳට නුවණින් ඒ ධාතු වශයෙන් මෙනෙහි කරන්න. ඒ අර අපි මුලින් කියලා දුන්න ආකාරයට ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන විදිහට හොඳට සම්මුතියේ බිඳගෙන ධාතු වශයෙන් හොඳට හිත වඩන්න. මොකද සමාධිමත් හිතකට මේක බොහොම පහසුයි. එතකොට ඒක ටිකක් අමාරු වෙනකොට දැන් විදර්ශනාව ටිකක් බර ගතිය, වෙහෙස ගතිය දැනනකොට ආපහු ආනාපාන සතිය හිත තියලා සමාධි කරනවා. එතකොට මේ අපිට අර විදර්ශනාවෙන් ප්‍රඥාව මතුවීම, වීරිය මතුවීම මේවත් වෙනවා, ඒකාකාරී භාවය නැති වෙනවා. ඉතින් ඇත්තටම අපිට ගිහි ජීවිතයක් ගත කරනකොට මේ සමත විදර්ශනාව යුගනද්ද වඩන එක තමයි හොඳ කියලා මම හැම වෙලාවෙම මේ දේශනා කරන්න. මොකද අපි සමාධියක් එක දිගට වඩාගෙන ගිහිල්ලා එහෙමනම් ඒක අපි කෙලවර දක්වා, අර්පණා දක්වා දියුණු කරලා ඒව වසී කරගන්නත් ඕනේ. එතකොට තමයි මේ සමාධියේ යම් ස්ථාවර භාවයක් තියෙන්නේ. නැත්තම් අපි කොච්චර අපි පැයක් දෙකක් හරි කලින් කල සමාධියේ වැඩුවට අපි එදිනෙදා කටයුතු කරනකොට සතිය නැති වුණොත් මේවා ආපහු තිබුණු තැනටම එනවා. එනිසා සතිය සමාධිය දියුණු වෙච්ච කෙනා විදර්ශනා කරලා ප්‍රඥාව මතු කරගත්තොත් එයාට සමාධිය නැති වුණත් ඒ ඇති කරගත්තු නුවණ, ඒ නුවණ නිසා යම් කෙලෙසයක් ගෙවුණා නම් ඒක Tamanට ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා අර ආනාපාන සතිය නොදැනී යනවා කියන එක තුල ඔබ නැවත හොඳට සතිය මතු කරගෙන ඒක Tamanට ඒක වේගන නොදැනී යෑම පටන් ගන්නකොටම ඔබ ඒකට පිළියම කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳට සතිය වීරිය මතු කරගෙන නැවත අවධානය හොඳට මතු කරගෙන සතිය අරමුණු මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණු කරන්න. මොකද හේතුව අර එන්න එන්න ආස්වාස ප්‍රාස්වාස සියුම් වෙන නිසා තමයි ওই தත්ත්වෙ එන්නේ. හොඳයි, මේ අනිත් ප්‍රශ්නේ මොකද්ද?
අස්වැනසේ එකේ මම දැන් ආපහු ගත්තයි මම දැන් ත්‍රිපිටකය පොඩ්ඩ පරිශීලනය කරනකොට මට හමුණා කාම භූම සූත්‍රය. කාම භූ
සූත්‍රය
සංයුක්තේ ඒකේ තැනක තියෙනවා මේ කාය සංස්කාර නිරුද්ධ වූයේ සංසුනේ, වචී සංස්කාර නිරුද්ධ වූයේ සංසුනේ, චිත්ත සංස්කාර නිරුද්ධ වූයේ සංසුනේ, නිරුද්ධ වුණාට එහෙම කියන එක තියෙන මේ සංඥා වේදී නිරෝධය කියලා ඒකට යනක සම්මුඛමල් කැලපීමක් තියෙන නැත්නම් වෙන එකක්ද මේක?
ඒක වෙනම එකක් මාත්‍ය. ඒ කියන්නේ සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ අනාගාමී හෝ රහතන් වහන්සේ නමක් අෂ්ඨ සමාපatti දියුණු කරලා සමවදින සමවතක්. ඒක නිරෝධ සමාපත්තිය. ඒක වෙනම එකක්. ඊළඟ තමයි ඔය තව අපිට කියනවා නම් කාය සංකාර නිරුද්ධ වූයේ කියලා ආස්වාස ප්‍රාස්වාස ගැන වෙනම කියන්න පුළුවන්. ඒක චතුත්ථ ධානය මට්ටමේ තමයි ඒ නිරෝධ වීම වෙන්නේ. ප්‍රථම ධාන ආදී මේ චතුත්ථ ධානයේ තමයි ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වෙනවා. හැබැයි ඒක වෙනම ඒක චතුත්ථ ධානයේ අරක සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ ඒකත් නිරෝධ සමාපත්තියක්. එතන සියලු දේ නිරුද්ධ වෙන. සියලු දේ කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස විතරක් නෙවෙයි, වේදනා සංඥා සංකාර සියල්ලම නිරුද්ධ කරලා තියෙනවා. ඒක හැබැයි මාර්ගඵලලාභී අනාගාමි රහත් උතුමන් වහන්සේලා තමයි සමවදීන්නේ. මේක අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලතාවය නිසා වෙන එකක්.
ඕ මෙතන මේ තියෙන පස්සේ තමයි ප්‍රසාදයයි එකින හටගන්න ඇස්සයි චක්කු ඒ ටික චක්කු විඥානේ හටගත්තට පස්සේ තුන මේ ඒ තුන ඊට පස්සේ මේ මමට දැන් අදහස් දෙකක් තියෙන දෙක මොකක්ද හරි දැන් දෙක වරදි කියන පොඩ්ඩක් කියන්න ඒ චක්කු විඥානේකේ දැනගන්න සිත හටගත්තට පස්සේ අපි මේ ඊට පස්සේ ඒ දැනගන්න හිතේ තියෙන රූප සංඥාව මේ අරමුණක් විලා මනායතනයට ස්පර්ශලා මනසටගෙන මනෝ විඥාණයටගෙන එහෙම ස්පර්ශලා ඒ පැත්තෙන් ගිහින් හඳුනා ගැනීම එහෙම වෙනවද? එහෙම නැත්නම් චක්කු විඥානේ සිට මේ කියන්නේ දැනගැනීම සිට හටගත්තට පස්සේ අර දෙකත් එක්ක මෙතන ඒ ස්පර්ශ වීමෙන් වේදනා මේ සිත හටගෙන ඒ වේදනා හටගත්ත සිත ඒක ගිහින් මනෝ ආයතන අරමුණක් කියලා මනස හටගෙන මනෝ විඤ්ඤාණ හටගෙන එහෙම එක එක යනවද ස්පීඩ් එකේ කියන වේගින් මේ ඔක්කොම වෙන්නේ එහෙම වෙනවත් ඒ දෙකෙන් මොකක්ද හරි නැත්තම් දෙකම වැරදිද වාස්තර ප්‍රශ්නේ පැහැදිලි කියලා මම හිතනවා
ඔව් කොහොමද පැහැදිලි ඔව් එතනදී අපේ මහත්ය වෙන්නේ මෙහෙමයි එතකොට අපි සිද්ධාන්තය දැනගත්තාම ඔය ටික අපිට තේරුම් ගන්න පුළුවන් හැම වෙලාවෙම අපිට ඇහැට රූපයක් ගැටෙනකොට දැන් පෙනෙන අවස්ථාව චක්කු විඥාන අවස්ථාව කියලා ගත්තොත් මේ අවස්ථාවේදී විපාක අවස්ථාවක් ඒ පිළිබඳව අපි මේක මොකද්ද හඳුනන්නේ නැහැ මොකුත් ඒකේ ලෝභයක් මුලාවක් කෙලෙසයක් නැහැ ඒ හිත ඉපද නිරුද්ධ වුණන් පස්සේ මේ චක්කු විඥාණයෙන් ගත්ත අරමුණම මනෝ විඥාණයෙන් ගන්න එතකොට චක්කු විඥාණයට අරමුණේ වර්ණ රූපේනේ. එතකොට මනෝ විඥාණයෙන් ඒ අරමුණම අරගෙන ඊට පස්සේ මනෝ විඥාණයෙන් මේක රූපේ පිළිබඳව අපි පෙර පුරුදු කරලා තියෙන ආශ්‍රව කෙලස් කියන මේ අතීත දේවලුත් එක්ක ගැට ගහලා මේ අහවල් කෙනා මේ අහවල් දේ කියලා මනෝ විඥාණයෙන් ඒ රූපේ ගරගන්නවා.
සමයි සොයනස එතකොට දැන් මනෝ ආයතනයේට මේ චක්කු විඤ්ඤාණයේ ගත්ත සංඥා රූප සංඥා අරමුණක් වෙනවා. එහෙමනේ වෙන්නේ.
ආ නෑ නෑ. චක්කු විඤ්ඤාණයෙන් ගත්තු ඒක මේ ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි ඔය අභිධර්මයේ උගන්වනකොට පෙන්නනවා. එකම ආරම්භණයේ තුල චිත්ත වීතියක් ඉස්සලා යන්න පුළුවන්. අපිකම වර්ණ සතහනම අරමුණු කරගෙන චක්කු විඥානය උපදිනවා ඒ වර්ණයම අරමුණු කරගෙන සම්පටිච්ඡේ සම්තිරණ ආදී මනෝ විඥානයත් ඒ වර්ණයම අරමුණු කරගෙන උපදින්න පුළුවන් එතකොට කියන්නේ ඒක එක චිත්ත වීතියක් පමණයි ඊට පස්සේ දෙවනුව දැන් අපි කියමුකෝ රූපයක් දකිනකොට දැකීම නිසා ඒ රූපේ තියෙන ඒ රූපේ ස්වභාවය අනුව ඇතැම් රූප නිසා වේදනාව ප්‍රකටයි ඇතම් අරමුණු වල සංඥාව ප්‍රකටයි ඇතම් අරමුණු වල සංකාරය ප්‍රකටයි අන්නේ ප්‍රකට එක තමයි මනෝ විඥානේ ආරම්භ කරන්නේ එහෙම අර සංඥාව කියලා නියමයක් නැහැ ඒකයි අර ඇතම් රූප වල යට වේදනාව ආරම්භ වෙනවා දැන් අපි කියමුකෝ
ඒ කියන්නේ වේදනා සංඥා සංස්කාර තුන තිබ්බකට පිළිවෙලට නෙමෙයි යන්නේ
නෑ නෑ පිළිවෙලට නෙමෙයි පිළිවෙලක්
නෑ එතකොට අර මේ අර මධ්‍යමික සූත්‍රයේ කියනවනේ අර අහන ප්‍රශ්නෙට ස්පර්ශින් සා වේදනා හට ගන්නවා ඒ දැනගත් ඒ විඳ වේදනාව හඳින ගන්නවා ඒ හඳින ගත්තට තමයි සංකාරකේ එහෙම නියන්නේ ඒකින් එක ඒ අරවිදිට කියන්නේ
නැහැ නෑ ඒ කියන්නේ එහෙම නෙමෙයි අපමත් ඒකේ අර්ථයේ පැටලිලාවේ තියෙන්නේ යම් වේදේතං තං සංජානාති තං සංජානාති තං විතක්කෝති කියන්නේ යමක් විඳිනවා නම් ඒ විඳින දෙයමයි හඳුනන්නේ හඳුන දෙයමයි කල්පනා
කරන්නේ
තේරෙනවා දැන් අපිට අපි විඳින්නේ අපි කියමුකෝ වර්ණ සටහන් නම් වර්ණ සටහනමයි හඳුනන්නේ වර්ණ සටහනමයි දැනගන්නේ
ආ ඒක තේරුම දැන් යමක් කියන එක අල්ල ගන්න ඕනේ
ආන්නාරයි
පටන් ගන්නවනේ මේ
ඔව් ඔව්
ඉනිකා ඒ වෙලාවේ පටන් ගත්තේ විදිනාවේ
ඔව්
එහෙම අල්ල ගන්න ඕනේ
ඔව් ඒක පෙන්නවට දැන් කවදාවත් මේ ස්කන්ධයෝ එකකටපසු එකක් හට ගන්නව නෙවෙයිනේ අපි දන්නවනේ මේ ඔක්කොම පෙරපසුනවි එකට හටගන්න එකට නිරුද්ධ වෙන්නේ. එතකොට බැරි වෙලාවත් අපි කියමුකෝ මේ වේදනාව කියන එකට රූපේ අරමුණු වෙලා සංඥාව කියන එකට වෙන එකක් අරමුණොත් මේක නිකන් කලවමක් වෙනවනේ. ඒ නිසා හැම වෙලාවෙම යම් වේදයිති තං සංජාන තං සංජානාති තං විතක්කෝති තං විතක්කෝති තං ප්‍රපංචේ කියලා කියනකොට ඒ යමක් විඳීද එමයයි හඳුනන්නේ ඒව ගැනමයි කල්පනා කරන්නේ මේ විදිහට අන්තිමේදී කියන්නේ මේ විදිහට අතීත අනාගත වර්තමාන වූ ඇහෙන්වත් ඇහෙන් බලා දත යුතු රූපේ ආරම්භය ලෝකය ප්‍රපංචයක් එතකොට රූපේ ආරම්භය තමයි හැමෝම මේ ප්‍රපංච සංඥා සංකාර ඇති කරගෙන විඳලා තියෙන්නේ හඳුලා තියෙන්නේ කල්පනා කරලා තියෙන්නේ කෙලෙස් ඇති කරලා තියෙන්නේ ඇහැට පේන වර්ණ රූපේ ආරම්භයයි කියලා ඒකයි එතන මතු කරලා පෙන්නනවා එතකොට නියමයක් නැහැ වේදනාව ආරමුණු වුණා ඊට පස්සේ සංඥාව ආරමුණු වුණා ඊට පස්සේ සංකාරය ආරමුණු වුණා කියලා නියමයක් නැහැ උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපේ ආයතන 6ට එකවර ආරමුණු 6ක් දෙනවා කියලා එහෙම දෙන්න පුළුවන් නේ ආයතන 6ටම සද්දයක් ඇහෙන්න පුළුවන් ගන්ධයක් රසයක්
එහෙමුණාම ඒ පුත්‍රයා කෙලස් ලැබී එක තමයි ඉස්සරහ
ගන්න හරි ඒක ප්‍රකට එක තමයි එයා ඉස්සරවම ගන්න
ඔව්
මිසක් එහෙම නෑ මුලින් වේදනාව ආරමුණු වෙලා ඊට පස්සේ මේ රූපේ ඊට පස්සේ සද්දේ එහෙම පිළිවෙලක් නෑ
එහෙමයි ඒක හරි
හරි හොඳයි
ඊළඟ හොඳයි සනාද දෙරුවන් සල්නා
චරොන් මොනාද
කෝපි
මම දවසේ මේ ඉන්න වෙලාවට ගොඩක් වෙලාවට සිත් ඇති වෙලා ඉරියාපතේට හරි ඉරියව වෙනස් වෙන හැම වෙලාවෙම සිත තියාගන්න උත්සාහ කරනවා එතකොට අර ඉඳගෙන නැගිටින වෙලාවේ තිබිච්ච ඉරියව්වත් එක්ක හිත වෙනස් වෙන ස්වභාවය නිතර බලන්න උත්සාහ කරනවා එතකොට අර හිතෙන් ඉඳගෙන ඉන්න හිත නෙමෙයි මං හිතගෙන ඉන්නේ හිත කියලා අර හිතුම් මේක කියන ගතියක් තියෙනවා දැන් සංහිත භාවනාවකින් ගත්තාම දැන් බොහොම මිත්‍ර භාවනාවකින් කම්පන තනතරාරි මිත්‍රතරට පත් වෙලා ඉතිරි අවිචනවා කම්පන තියෙනවා නිච්චතර යනවා මාරුවේ යනවා ඒ හැමතැනම හොඳින් සතිය තියෙනවා කියලා මට තේරෙනවා මොකද හිත ස්වභාවය වෙනස් වෙවි ඒ කියන ස්වභාවය වෙනස් වෙන විදිය හොඳටම දකින්නවා සමහර වෙලාවට සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලෙන් අර නිකන් ඒ සිතුවිල්ලත් තව එකකට එකතු වෙලා වෙනස් වෙලා ප්‍රපංච වෙන්න හදන විදිහ පවා සමහර තැන්වල බොහොම සීමිත ප්‍රමාණයක් දකින්නවම يعني ඒ සිතුවිල්ලෙන් තව එකකට සම්බන්ධ වෙලා අර යන්නේ අපිට වෙන විදිහට ඒතන ස්වාමිනා තේ හැම හිතකම වෙනස් වෙන ස්වභාවය අර හිත ඇතුලේ කියන ගතියකුත් තියෙනවා වගේ ඒ කියන්නේ මේ දැන් සිතුවිල්ල කාව නේද කියන එක තමයි හිත
ඇතුලේ
එතකොට සායනාද මම අර දවස පුරාම කරන්න උත්සාහ කරන නිසා එහෙම වෙනවද නැත්නම් එතන සතිය මදිකමක්ද කියන මට සුට්ටක් දැනගන්න
ඕන නෑ නෑ ඒක
මොකද කිව්වද සතිය එන්නේ
ඒක මේ ඇත්තටම ඒ සිහිය විතින් මතක් කරලා දීමක් ඒ වෙනවා හැබැයි ඉතින් මෙහෙමයි ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ හිතට සිහි වෙවි එන එක පුරුද්ද නිසා වෙන්නත් පුළුවන් ඊට අමතරව හැම මොහොතෙම යමක් යමක් කරන්න ගියාම සතියෙන් මේක අපිට නැවත නැවත ඉදිරිපත් කරලා දෙනවා කියන මේ කාරණා දෙකම වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා කොයි ආකාරයෙන් හරි අපිට මේ අරමුණ නැවත නැවත හිතට ආවම මතුවලා ආවම ඒකේ නිවැරදි සත්‍යතාවය අපි පෙන්වලා දීම තමයි ප්‍රඥාවෙන් කරන්නේ. එතකොට වැරදින්නේ නැහැ. සත්‍ය කියන එකෙන් අපිට නැවත නැවත අරමුණු මතු කර කර දුන්නාම ප්‍රඥාවෙන් ඒකේ ඇත්ත හිතෙන් පෙන්වලා දෙනවා. නැත්තම් අපි අර අපි කියමු කම්පන චංචල ගති එනවා කියලා. දැන් අපි මේ අපි කම්පන චංචල ගති කියලා අරමුණු කරොත් ඒක මොකවත් නැතුව එතකොට අපි නිවැරදිව අරමුණ ගත්ත නෙවෙයි. කම්පන චංචල ගති. කම්පන චංචල ගති කියලා මට දැනෙන්නේ මොනවද? එක්කෝ වේදනාව, එක්කෝ සංඥාව, එක්කෝ හිත, එක්කෝ ස්පර්ශය. කොහොම දෙයක් වෙන්න ඕන? ආන් එතන
අවසරයි ඒ වෙලාවට සංහස මුළු අර ඇඟ ඇතුළ ගොඩක් මේ කම්පණය වෙන පවක් මට මසල් ඇතුළ අර ඒ වගේ දෙයක්ම ඒ වෙලාවට දැනෙනකොට මට එතන තේරෙනවා ආ දැන් සිතුවිල්ල නෙමෙයි මම ඉන්නේ මෙතන කියලා අර ඒ වගේ හිතෙන්ම එක කියන ගතියක් තියෙනවා.
කමන්නේ. ඒ කියන ගතිය දැන් අපි හිතුවිල්ලේ නෙවෙයි, දැන් ඒක ආරමුණු වෙලානේ. කම්පන චංචල ගතිය වලට හිත ආරමුණු වෙනවා. දැන් හොඳට සිත පුරුදු කරන්න ඒ කම්පන චංචල ගතිය ඔස්සේ තමන්ට වේදනාව දැනෙනවද, සිත දැනෙනවද? දැන් මේ අපිට කම්පන වෙවි වගේ දැනෙන්නේ සමහර විට වේදනාව වෙන්න පුළුවන්. සමහර විට අපි කියමු නිකන් ඇඟ හිරිවැටිගෙන යනවා වගේ, කරන්ට් එකක් දුවනවා වගේ වෙන්න පුළුවන්. දැන් මේ දැනෙන්නේ තමන්ට මේ දැනීම තුලින් මොකද්ද ප්‍රකට වෙන්නේ? ආ මේ වේදනාවක් ගමන් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඥාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට මේ හිත තනින් තන උපදිනවා කියලා දැනෙන්න පුළුවන්. ඒ කම්පන චංචල ගති ඔස්සේ ඔබ එතන තියෙන පරමාර්ථ ධර්ම මතු කරගන්න. ඊට පස්සේ ඒ දැනෙන දේ තුල හොඳට බලන්න මේවා මොහොතක් මොහොතක් පාස ඇති වෙමින් නැති වෙමින් යන බව. ආ ඒ තුලින් මේ Nirodhe මතු කරලා දීලා ඒකේ නුවණ ඇති කරගන්නවා, හටගත්ත දේ නැති වෙන බව. මේ මොහොතක් මොහොතක් පවාසා මේ ධර්මයෝ ඉපදී ඉපද නිරුද්ධ වෙනවා නේද කියලා හොඳට විදර්ශනාවෙන් මෙනෙහි කරන්න. යෝනිසෝමනසිකාරය. එතකොට හරි.
ගොඩක් කලාට වේදනා ස්වરૂපේ තමයි තියෙනවා.
ඒක තමයි. එහෙනම් වේදනාව අරමුණු කරන්න නිකන් අර කම්පන චංචල ගති කියලා ඒ විදිහට අරමුණ ගන්න එපා. එතන ප්‍රකට පරමාර්ථය අරමුණු කරන්න.
ස්වාමීන් වහන්සේ මේ කෙනෙක් අහපු ප්‍රශ්නයක් මට උත්තර දීගන්න බැරි හින්දා ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ. දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා මේ අනුරාධ සූත්‍රය. එතකොට රූපය කියන්නේ තථාගතයන් වහන්සේද, වේදනාව කියන්නේ තථාගතයන් වහන්සේද කියලා හිම අර යමක සූත්‍රය අනුරාධ සූත්‍රෙත් මේක
පෙන්නවානේ.
එතකොට එක්කෙනෙක් මගෙන් ඇහුවා මේ අර කොට්ටිත සූත්‍රයක් කියනවනේ සරියුත් ස්වාමීන් වහන්සේ, කොට්ටිත ස්වාමීන් වහන්සේ අහන තථාගතයන් වහන්සේට ඇහැක් තියෙනවා, රූපයක් තියෙනවා එළියේ, අර සුදු ගුණයි කළු ගුණයි අරගෙන ඒ සූත්‍රය දී පෙන්නවානේ තථාගතයන් වහන්සේට ඇහැක් තියෙනවා. ඇසේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ චන්ද්‍රාගේ ප්‍රශ්නේ තියෙන අර සුදු ගුණයි කළු ගුණයි කියන කතාවේදී මේකේදී එයා පෙන්වන්න උත්සාහ කළේ ස්වාමීන් වහන්සේ අපි ওই දෙපැත්තටම ගන්න එක වැරදි කියලා. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම රූපයක් නැහැ කියලා. සතරගතයන් වහන්සේගෙන් පණවන්න බෑ කිව්වොත් ඒකත් දික්කියට. මෙතන සතරගතයන් වහන්සේට රූපයක් තියෙනවා කිව්වත් ඒකත් දික්කියට. ওই දෙකෙන්ම අපි යායුත්තේ අර පටිච්ච සමුප්පාද ධර්මයකට මේ ඇතිගල්ලි මේ වෙයි කියන ධර්මයකටයි යායුත්තේ කියන එකයි යා අදහස් කරේ ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං කෙරුවත් සර්.
කෙරුවත් සර්. ඔව් දැන් රූපය තියෙනවා හෝ නැහැ කියන දෙක අන්තයක් උනේ. දැන් අපි මේ එතනදී අපි එතන පෙන්නුවේ මේ ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, මේ දේවල් ප්‍රත්‍ය නිසා හට ගන්නවා, ඒවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් ඒක තමයි ලෝක ධර්මතාවය. එතකොට මේ අරඹය අපිට බැඳීම්, ඇලීම්, සංයෝජනයන් ආවේ මේ ඇහැ නිසාවත් රූපේ නිසාවත් නෙවෙයි, ඒ අරඹය අපි තුල ඇති වෙච්ච විපරිත අදහස් නිසා, අවිද්‍යාව නිසා මේ සංයෝජනයයි මේකේ බැම්ම. මේ දෙක අපි නිත්‍යයි ආත්මයි කියලා ගන්න එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා අපි නැති කල යුත්තේ රූපය නෙවෙයි, හෝ වේදනා සංඥා සංකාර නෙවෙයි නැති කරන්න ඕනේ. ඒ අරඹයා තියෙන වැරදි දෘෂ්ටියයි නැති කල යුත්තේ. සංයෝජනයයි සිඳලිය යුත්තේ ඇහැ නැති කරන්නවත් රූපය නැති කරන්නවත් නෙවෙයි අවශ්‍ය කියන එක තමයි එතනදී අපිට ප්‍රකට කරලා තියෙන්න ඕනේ. එතකොට රූපය තියෙනවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ කියන කතාව අපි තේරුම් ගන්න ඕනේ. ඒක දැන් රූපය කියන පරමාර්ථ වශයෙන් රූපයක් තියෙනවා කියලා කතා කරන්න බැරිද අපිට? අපිට කතා කරන්න පුළුවන්. ආ දැන් පරමාර්ථ වශයෙන් උත් රූපයක් තියෙනවා කියලා කිව්වොත් ඒකත් දෘෂ්ටියක්ද? නෑ, එහෙම නෙවෙයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ එතන අයින් කරේ අප සත්ව පුද්ගල භාවයෙන් පුද්ගල භාවයෙන් සලකන රූපයක් නැහැ. දැන් සත්වයා මර සත්වයා උපදිනවා කිව්වත් වැරදි නැහැ කිව්වත් වැරදි. මිසක් රූපය පිළිබඳව තියනවා කියන එක අපිට කතා කරන්න පුළුවන්, නিত্য භාවයෙන් කතා කරන්නත් පුළුවන්. ප්‍රත්‍ය නිසා හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අර්ථයෙන් රූපයක් ඇත. පරමාර්ථ වශයෙන් රූපයක් තියෙනවා ප්‍රත්‍යෙන් හටගන්න. ඒ රූපය නিত্য වශයෙන් තියෙන එකක් නෙවෙයි. ඒක ප්‍රත්‍ය නිසා හටගන්න, පෙර නොතිබීම හටගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඔය නුවණ තියාගෙන සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් රූපය කියන එකක් තියෙනවා, හැබැයි තියෙනවා කියන එකෙන් අදහස් කළේ ඒක හට ගන්නකොට විද්‍යාමානව පවතින, හැබැයි ඒක එක දිගට තියෙනවා නේ. කියන්නේ ඒ නුව නැතුව රූපය කියන එක හට ගන්නවා තියෙනවා කියලා කිව්වට කමක් නැහැ. නමුත් අර ඔතනින් සත්වයා ඉන්නවා කියලා නැහැ කියලා හෝ කියන්න බෑ කියලා කියන්නේ, රූපය තියෙනවා හෝ නැහැ කියලා කියන්න බැරි අන්න අර විපල්ලාසයට යන නිසා. සත්වය අලිසු විපල්ලාසයට අනුගත වෙලා ඉන්නවා තියනවා කියලා කතා කරොත් එහෙම කතාවක් කියන්න බෑ. ඇයි? රූපේ එහෙම එක දිගට පවතින රූපයක් නැහැනේ. ඒ නිසා රූපය තියනවා කියලා කතාව කියන්න බැරි. මොකද ඒක ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන නිසා තියනවා කියලා කියන්න බෑ. ඒ නිසා රූපේ නැහැ කියලා කියන්න බැරි. මොකද කෙනෙක් නැහැ කියලා කියන එකේ ඒ අදාළ ප්‍රත්‍ය ටික සම්බන්ධ කරොත් ඒක උපදිනවා. ඒ නිසා ඒක නැහැ කියලා අන්තය ගන්න බෑ. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවේ හිටියොත් මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව? මේ ශබ්දය කියන එක රූපය කියන එක පෙර නොතිබීම හට ගන්නවා, හටගත්ත සැනින් බිඳිලා යනවා කියන මධ්‍යම ප්‍රතිපදාව හිටියොත් අර ඉන්නවා කියන අන්තයට හෝ තියෙනවා කියන අන්තයට හෝ නැහැ කියන අන්තයට වැටෙන්නේ නැහැ. එතකොට ඒක අන්තයක් වෙන්නේ මොකක් නිසාද? ඒව අපි එක දිගට පවතිනවා කියන අදහස තුල ඉඳන් රූපය කතා කරනවා. ඒ නිසා කෙනෙක් රූපය ගැන කතා කරනවා. රූපය පරමාර්ථ වශයෙන් ඇති එකක්. ඒ ඇති එකක් කියන්නේ ඒක ප්‍රත්‍ය නිසා හටගන්න නිසා ඇත. රූපේ නැහැ කියලා කතා කරන්නේ ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙන නිසා නෑ. ඒ නිසා ඇත්තටම අපි හරියට කියනවා නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ රූපේ එහෙම කතා නොකර ප්‍රත්‍ය නිසා හට ගන්නවා, ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා කතාව කිව්වොත් ඔය එකකටවත් වැටෙන්නේ නැතුව ඒක නිවැරදිව කිව්වා වෙනවා. පැහැදිලි වුණාද දැන් අපි මතක?
දැන් අපි අර ධම්මචක්කයේ පළවෙනිම ධම්මචක්ක පවත්තන සූත්‍රයේ පළවෙනියටම එතකොට එතන කාමසුඛල්ලි කාණියෝගේ ඒකාන්තයක් අත්තකිලම කාණියෝගේ ඒකාන්තයක් කියලා මේ මා ප්‍රතිපදා කියලා මේ ආර්ය ශ්‍රාන්ක මාර්ගය තමයි මැදුම් පිළිවෙත් කියලා කියනවා. හැබැයි අනිත් දේශනාවල අපි දකිනවා ආර්ය ශ්‍රාන්ගික මාර්ගය සංකතයි, ඒ කියන්නේ ලෝකයේ තුල ධර්මයක්. සියලුම සංකත ධර්මයන් අන්තයකට යනවා කියලත් අපි, ඒ කියන්නේ සංකතයි කියන්නේ සංස්කරණය කරන දේවල් නේ. එතකොට ඒව හැම දෙයක්ම අන්ත කියලත් තව සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. එතකොට මෙතන කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයක් වෙලත් ඇයි මෙතක් නොවෙන්නේ කියන එක ලොකු අදහසක් නෑ ස්වාමීන් වහන්සේ? ඒක පොඩ පැහැදිලි කරලා දෙනවා නම් බොහොමයි.
ඒකට සාපේක්ෂව කරන දේශනාවන් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ඇත්තටම අන්තයකට වැටෙන්නේ නැති කතාවක් තියෙනවා. ඒක අපි සංකත වූ ලෞකික ධර්මයන් ගත්තාම ලෞකික ධර්මයන් අතර ආර්ය අෂ්ටාංග මාර්ගය අන්තයක් වෙන්නේ නැහැ. දැන් අපි මොකද්ද මේ ධම්මචක්කපවත්තන සූත්‍රය ගත්තොත් ඒකේ පෙන්නන්නේ කාමසුකල්ලිකානියෝගේ අත්තකිලමතානියෝගේ මේ දෙක අන්ත හැටියට පෙන්නලා මැදුම් පිළිවෙත සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී මේ මැදුම් පිළිවෙත මේක අන්තයක් නෙවෙයි, මධ්‍යම ප්‍රතිපදාව මේක අර සියල්ල අන්ත. එතකොට මේ අන්ත දෙකට මධ්‍යම ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුළත් නොවුණු සියලු දේවල් මේ දෙකට දාන්න පුළුවන්. හැබැයි අපිට අර කතාව යම් කියන්න පුළුවන් සාපේක්ෂව, නිවනට සාපේක්ෂව මේකද ප්‍රත්‍යයෙන් හටගන්න නිසා අරහත්ාංග මාර්ගයත් ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒ නිසායි සංකත. එතකොට ප්‍රත්‍යයෙන් හටගන්න නිසා මේක අන්තයක් කියලා කිව්වට කමක් නැහැ. එතකොට අන්ත කියන වචනේ අපිට හුරු, ඒවා වැරදි දේවල්. ඒවා දුෂ්ටි කියන අදහසින් තමයි අන්ත කියන එක අපි දාගෙන තියෙන හුරු වෙලා තියෙන්නේ. නමුත් එහෙම නැතුව අපිට අන්ත කියලා කතා කරන එක පැත්තක්. එතකොට නිවනට සාපේක්ෂව මේ සියල්ල සංකතාර්ථයෙන්, අනිත්‍ය වෙන අර්ථයෙන්, හටගෙන නිරුද්ධ වෙන අර්ථයෙන් අන්තය. නිවන හැබැයි අසංකතයි, නිත්‍යයි, සුඛයි. ඒ නිසා ඒකට සාපේක්ෂව මේ සියල්ල අන්තයි කියලා අපිට සාපේක්ෂව කියන්න පුළුවන්. ඒක අපි බොහොම පරිස්සමින් කියන්න ඕනේ. එතකොට ඒ වගේ අපිට ඒ සාපේක්ෂභාවය තුල අපිට කතා කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගයත් අන්තයකට දාලා කතා කරන්න පුළුවන්. එතකොට ඒ අන්තයකට දාලා කතා කරනවා කියන එකෙන් අදහස් කරේ අර අපි කතා කරපු අන්ත ගැන නෙවෙයි. මොකද්ද අර කියපු කාමසුකල්ලිකානු යෝගේ, අත්තකිලමතානු යෝගේ, එහෙම නැත්නම් සාස්වත දෘෂ්ටි ඒකාන්තයක්, උච්ඡේද දෘෂ්ටි ඒකාන්තයක්, සම්මාදිට්ඨිය මැද්දේ කියලා කතා කරු මේ සාස්වත උච්ඡේද කියන මේ වැරදි මිත්‍යා දෘෂ්ටි අන්ත කියන අර්ථයෙන් නෙවෙයි එතන අන්තය කියන්නේ. සැප වේදනාවංග අන්තයක්, දුක් වේදනාව එක්කාන්තයක් කියනකොට ඒක අපි සැප වේදනාව වෙච්චි පමණකින් අන්ත වෙන්නේ නැහෙනි. දැන් සැප වේදනාව කියන එක ඒක උපේක්ෂා වේදනාව කියන ඒවා, මේවා සැප වේදනාව සෝමනස්සය කියන එක මාර්ගසිතේ දෙන්නත් පුළුවන්. එතකොට එතන ඒක අන්තයක් උනේ නැහැ. ඒ නිසා ඒ සැප වේදනාව අන්තයක් වෙන්නේ අවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා ඒක දෘෂ්ටි හා බැඳිච්චාම තමයි සැප වේදනාව අන්තයක් වෙන්නේ. දුක් වේදනාව අන්තයක් වෙන්නේ ඒක දුක් වේදනාව කියන එක අපි දෘෂ්ටියෙන් අල්ලගත්තාම. නමුත් සැප වේදනාව කියන එකත් පෙරණු තිබීම හට ගන්නවා, ඒ සැප වේදනාවත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා ඒ සැප වේදනාව ආරම්භය නුවණ පිහිටියොත් ඒ සැප වේදනාවට අන්තයක් කියලා කියන්නේ නැහැ. ඉතින් ආනේ නිසා මේ අන්ත බෙදන්නේ අපි නුවණ හා අනුවණ පදනම් කරගෙන. එහෙම පදනම් කරගෙන අන්ත බෙදීමකුත් තියෙනවා. ඊට අමතරව අර ඔබතුමා කියපු ආකාරයට යම් එකක් පදනම් අපි නිවනට සාපේක්ෂව මේකත් අන්තයක් කියලා කියන්න පුළුවන්. ඒ අන්තයක් කියෙදෙන සංකතයි, ප්‍රත්‍යයෙන් හටගත්න ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අර්ථයෙන් අන්තය කිව්වට ඒක ගැටලුවක් නෑ. තෙරුවන් සරණයි.
බොම්බින් බොම්බින් සරණංස නිර්වාණයම අවබෝධ වේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
හොඳයි, ඊළඟ ප්‍රශ්නේ නාල්මි මාත්‍රිවත් කරා. තෙරුවන් සරණයි.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ මම චිත්තානුපස්සනාව බෝධිගට වඩන්න කරන්නේ දැන්. එතකොට දැන් චිත්තානුපස්සනාව වඩනකොට පරියන්කේ ඉඳගෙන වඩනකොට දේශයෙන් හිත දිහා මට පේනවා, හිත වැඩ කරන විදියත් ආරම්භනේන විදියත්. එතකොට මට ඒ හිතෙන්දි මට හිතෙන්නේ අර චිත්තාක්ෂණ චිත්ත වීදියක් ගමන් කරන හැටි මගේ හිතේ එතකොට නිකම් අවාපානෝ වගේ වෙනවා. එතකොට මම දන්නවා මේක චිත්ත වීදික ක්‍රියාවලියක් නිසා මගේ හිතට මේ අරමුණ ආවා. මෙතනින් පස්සේ මට ඒකේ බැඳීමක් නැහැ නේද කියලා එතකොට මම කඩා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ස්වාමිනාසේ උත්පන අවස්ථාවට එන තෙක් හිතලා නිකම් ඒ විදියට. ඊට පස්සේදී දැන් මම ඉදිනදා ජීවිතේදී ඉඳ කරනකොට එතකොට මට චිත්තානුපස්සනාව බලනකොට හිත දිහා විතරයි බැලෙන්නේ. අර රූපේ දිහා හිතේ අනිත්‍යතාවය විතරයි ස්වාමීන් වහන්සේ පේන්නේ විතරම. අර රූපයත් එකපු එක අනිත්‍යයි කියලා බලාගන්න මට ඒ වෙලාවේ ඒක ටිකක් අමාරුයි. අර පරියන්කේදී නම් ඒක පේනවා ස්වාමීන් වහන්සේ හොඳටම. දැන් එළියෙන් එළියට හිත ගියත් අපිට හිතෙන් එළියට ශබ්දයක් කියමු ස්වාමීන් වහන්සේ. උඩ ශබ්දය ආවම මට හිතෙනවා එතෙන්දී දැන් මේ ආවේ හිත එතන රූපයයි නාමයයි මට කඩා ගන්න ලේසි. මොකද මම අර ඇස් දෙක පියාගෙන පද්‍යයේ ඉන්නවා. එතකොට ඒක එතන හිතක් අනිත්‍ය වුණා, රූපෙත් අනිත්‍ය වුණා. එතකොට නැත්තුව දැන් ඉදිරියට ජීවිතේ වැඩ කරනකොට ශබ්දය එනවා, රූප පේනවා, එක එක දේවල් එනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට හිත විතරයි පේන්නේ ස්වාමීන් වහන්සේ. රූපය අන්තිය දැන් ගඳක් ආවේ කියලා ඒක මට ගඳ එච්චරටම ඒක හිතට යවෙන්නේ නැහැ. ගඳේ අනිත්‍යතාව වලේ නැහැ. හිතේ අනිත්‍යතාවය තමයි සාමනාසි. එතනදී ඒකම පතු එතකොට ඒක මොකද සාමනාසි ඒ කරන ක්‍රමය හරිද සාමනාසි?
නෑ ඒක ඉතින් බොහෝ විට දැන් සිත මතුවෙච්ච කෙනාට එදිනදා කටයුතු කරනකොට පහසුවෙන් කරන්න පුළුවන් එකක් ඒක. ඒ කියන්නේ හිත මතුවලා තියෙන කෙනාට අර කටයුත්තත් එක්ක වේගෙන් හිතේ අනිත්‍යතාවය බලන්න පුළුවන්. නමුත් අපිට රූපය පිළිබඳව ඒ වුණාට මුලාව තියෙනවද කියලා අපිට ආපහු ඒ ගැන මෙනෙහි කරලා බලන්න පුළුවන්. රූපය පිළිබඳ යාට මුලාව නැත්තම් ඇතුළත මුලාව නැත්තම් අපි බලන්නේ හිත විතරයි. නමුත් හිත බලනකොට රූපේ මුලා වෙලා නැවෙයිනම් බලන්නේ ඒ පිළිබඳව ඇත්ත යාගේ ඇතුළත තියෙනවා නම් ඒකේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. එහෙම බලන්න පුළුවන්. ඊට අමතරව වරින් වර අපිට පුළුවන් හිත දැන් අපිට සද්දයක් ඇහෙනකොට මේ හිතක් ඉපදුනේ කියලා අපි එකපාරම සතියෙන් ඒක පිළිබඳව බලනවා. බලලා අපිට පුළුවන් මේ හිත කොහොමද ඉපදුනේ කියලා අපිට පස්සේ ඒක අරමුණු කරගෙන මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරන මේ හිත ඉපදුනේ කොහොමද? ඒ ඉපදුනේ නම් කොහොමද? අන්න අරගෙන බාහිර වූ ශබ්දයක් සෝතප්‍රසාදේ ගැටිච්ච නිසා තමයි මේ හිත හටගත්තේ. එතකොට මේ ශබ්දේ නිරුද්ධ වෙනකොට මේ හිතත් නිරුද්ධ වෙනවා කියලා පස්සේ මේක දිහා අපිට දෙවනුව බලන්න පුළුවන්. අවශ්‍ය නම් එහෙම අපිට පුළුවන් අවස්ථාවේදී එහෙම බලනවා. එහෙම බලන්න හේතුව අපිට මේ ඇතැම් වෙලාවල් වලට මේ මානසිකාරයේ බිඳගෙන රූපේ අපි මුලා වෙනවා නම් එල්බෙන්ද යනවා නම් තවම රූපේ පිළිබඳ කෙලෙස් ගෙවිලා නැහැ. නමුත් කිසිම ප්‍රශ්නයක් නැතුව රූපේ අරමේ අපිට කෙලෙසයක් එන්නේ නැහැ. මෙතනින්ම අල්ලගෙන යනකොට අර ආපු කෙලෙසෙත් නිරුද්ධ වෙනවා නම් ඒ ඔස්සේ හිත යන්නේ නැත්තම් ඒකේ කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ අරමුණේ එහෙම බැලුවට නැවත නැවත අපි හිත රූපෙට පණිනවා රූපෙට මුලා වෙනවා වගේ නම් අපි නැවතිලා රූපේ අරමයා තියෙන කෙලෙසේ විදර්ශනා කරගෙන ආ යුතුයි. නමුත් එහෙම නැතුව කෙලෙසට යන්නෙත් නැහැ විතර්ක ඔස්සේ යන්නෙත් නැහැ බලපු ගමන් එතනම නතර වෙනවා කියන්නේ යාට ඒතනින් හරි මේ ඇත්තලට ඒ ප්‍රමාණවත්
එහෙමයි ස්වාමිනාසේ. එහෙමයි බොහොම පිංසිත් වෙලා ස්වාමිනාසේ තෙරුවන් සරණයි ස්වාමිනාසේ. උපාසිත බොහොම පිංසිත්
තෙරුවන් සරණයි.
මයි
අතුලානි
මාත්මිය
තෙරුවන් සරණයි ස්වාමිනාසේ. මටත් ඒවත් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමින්වහන්සේ. පළවෙනි එක තමයි ස්වාමින්වහන්සේ මම මේ සක්මන් කරනකොට හරිය දැන් පරියන්කේ මේ සාමාන්‍ය ජීවිත දෙක තියෙනවා. මේ එහෙම කරනකොට දැන් මට මේ කියන්නේ සමහරවිට එනවනේ සිතුවිලි. එතකොට ඒ කියන්නේ ඒවා නිකන් දැන් සිතුවිල්ලක් එනවා. ඒ කියන්නේ මාගේ සක්මනේ කැඩිලා. එතකොට ස්වාමින්වහන්සේ මමත් දැන් මේ සිතිවිල්ල දිහා බලන්න පුරුදු මට තේරෙන විදිහට මට ඒකේ අනිත්‍ය ස්වභාවය හරි ඒකේ සංකත බව හරි වගේ දකිනකොට තමයි මට එකපාරට සතිය පිහිටලා ඒක මේ ඒක සිත පිට කියවා මට තේරෙනවා. ඉතින් එතකොට ස්වාමින්වහන්සේ මම දැන් මේ අනිත්‍ය ස්වභාවය තමයි දැන් බලන්න ඒ පුරුදු වෙලා තියෙන ටිකක් වැඩිපුර. එතකොට ස්වාමින්වහන්සේ දැන් මම දැන් ස්වාමින්වහන්සේ දැන් කියවනේ මොකක් ඇත්තීම නැතිවීම දෙකම දකින්න ඕනේ කියලා. දැන් මට සිතිත්නේ ස්වාමින්වහන්සේ නැතිවීමක් ඇත්තට පේන්නේ නැහැ. ඇතිවීම පේනවා. හැබැයි නැති වෙනවා කියලා මම දන්නවා. මොකද ඒත් එක්කම තව සිතිවිල්ලක් එන නිසා. ඒක මට ඕක එක ප්‍රශ්නයක් ස්වාමින්වහන්සේ ওই දෙකම දකින්න ඕනේද ඒ කියන්නේ ඒක හරි විදිහට තේරුම් ගත්තහම ඇතිද කියලා මට දැනෙන විදිහට මට ඒක දැන් මේ දැන් සතර මහා ධාතුවක් ගත්තොත් දැන් මොන හරි අල්ලනකොට අර්ගිය සරිත් ස්වාමීන් වහන්සේ කිව්වනේ සන්තරි පච්චුප්පන්නේ දැක්කම ඇති කියලා. එතකොට දැන් සක්මණේදී එතකොට මට තේරෙනවා ඇතිවීම නැති ඒ නැති වෙන එක දෙකම තේරෙනවා පේනවා. නමුත් සිත ලකේක මේ මට පේන්නේ නැහැ ස්වාමිනාසේ. ඒ ගැන ස්වාමිනාස්කට ප්‍රතිසක්
දෙන්න. නෑ මුලින් ඒක තමයි අපිට සමුදේ තමයි පේන්නේ. දෙකම බලන්න ඕනේ කියලා අනිවාර්ය නෑ. තමන්ට මුලින් වැටහෙන්නේ හට ගැනීම නම් හට ගැනීම බැලුවම ප්‍රමාණවත්. හට ගන්නවා කියන එක තුල ඇතුළත තියෙනවා මේක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. මොකද ඔබ දන්නවා ඇති සරුවත් මහරහතන් වහන්සේ මේ පළවෙනි පදෙන් තමයි සෝවාන් ඵලයට පත් වුනේ. "යේ ධම්මා හේතු පබවා" කියනකොට දෙවනි පදේ කියන්න ඉස්සෙල්ලා උන්වහන්සේ අවබෝධ කරගත්තා මේක මෙහි මොතේ හටගත්තු දෙයක් නම් ඒක නැති වෙන්න ඕනේ. අර මේ මොතේ හටගත්තා කියන නුවණ එන්නේ නැහැ. නුවණ නැති වුණොත් එයාට එන්නේ තියෙන දෙයක් දකිනවා කියලා. ඒ නිසා කෙනෙකුට ඒ හටගන්න අවස්ථාවේම මොහොතේ හටගත්තේ කියන එක තුලම තියෙනවා මේක නිත්‍ය නෑ මේ මොහොතේ ඉපදුනේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ හට ගැනීම නැතිවීම කියන දෙක කෙනෙකුට වැටහෙනවා නම් බැලුවට කමන්නේ නෑ. නමුත් කෙනෙකුට තේරෙන්නේ හට ගැනීම විතරයි නම් ඒක බැලුවත් ප්‍රමාණවත් කෙලෙසෙගේ වෙනවා. හැබැයි නමුත් මේක ආරම්භෙම තමයි මුලින් සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී ඊට පස්සේ හැබැයි අන්තිමේට යාට මේක දිනුනු නම් පස්සේ නිත්‍ය සංඥාව ගෙවුනම් පස්සේ ටික ටික යාට Nirodhe ප්‍රකට වෙන්න ගන්නවා. ප්‍රතිපදාව අන්තිමේට යනකොට යාට ප්‍රකට වෙන්නේ Nirodhe හට ගැනීම නෙවෙයි. ඒ නිසා අන්තිමේට නිවන කියන එකට යාපත් වෙන්නේ Nirodhe සාත් වුණාම. Nirodhe දැක්කම හටගත්ත දේ නිරුද්ධයි කියන නුවණ තමයි එන්නේ යාට හට ගැනීම පේන්නේ නැහැ Nirodhe පේන. හැබැයි ඒක එකපාරම පේන්නේ නැහැ. මුලින් ඔය විදිහට හට ගැනීම පෙනිපෙනි ගිහිල්ලා ඒ අරඹයා තියෙන කෙලෙත් නිත්‍ය සංඥාව ආත්ම සංඥාව ගෙවෙන්න යාගේ ඉන්ද්‍රිය ධර්මයෝ ටික ටික මුහු කරනවා. ඊට පස්සේ යාට Nirodhe ටික ටික පේනවා. ඊට පස්සේ ඔය බංග ඥාන බයතපට්ඨාන ඥානේ කියන මේ අවස්ථාව යනකොට එයාට මතුවෙන්නේ Nirodhe. Nirodhe පැත්ත. මුලින් සමුදේ පේන උදේවැය ඥානය ඔය සම්මර්ස ඥානිය අවස්ථා කියන එක තුල ඔය ඒ අවස්ථාවේ යාට හට ගැනීම පේන්නේ. ඒ හට ගන්න එක බලන්න. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. වැටහෙන එකකින් අල්ලගන්න. එහෙම නැතුව අපි ඒකේ නැවත නොයැටෙන දේවල් ඔස්සේ හිත පවත්වන්න ගියාම හිත කලබල වෙනවා. ඊට පස්සේ සමාධිය නැති වෙනවා. එතකොට අපි අරමුණ හරියාකාරව සංසිඳීමක් වෙන්නේ නැහැ. නතර වෙලා වුණනම් අපිට සාපේක්ෂව බලන්න පුළුවන් Nirodhe පේන්නේ නැත්තම් දැන් අර ඉස්සෙල්ලා මතු කරා වාගේ දැන් හටගත්ත දේ ඊළඟ තිත උපදිනකොට දැන් අපි ගෙමුකෝ අපි අත මේසේ උඩ තියාගෙන ඉන්නකොට අපිට දැනෙනකොට ඊට පස්සේ අපි ඔසවනකොට අර මුලින් දැනින්ච දේ අරමුණු කරලා දැන් ඒ දැනීම නෑ නේද කියලා අපිට Nirodhe පුහුණු කරන්න පුළුවන්. ඒක අපි පරයන්කේ ඉන්නකොට ඒ විදියට පුරුදු කරාට කමක් නෑ. නමුත් අපි එදිනෙදා කටයුතු කරනකොට හෝ සක්මනේදී අපිට નિરાයාසින් මතුවලා එන්නේ හට ගැනීම නම් ඒක බැලුවත් ප්‍රමාණවත් කෙලෙසි ගැලවෙනවා. ඒක ඇතුලේ එයාට Nirodhayi කියන නුවණ ඇතුලේ තියෙනවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහෝ පිං. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් ඔක්කොම කරනකොට දැන් අපි හිතමු මට දැන් එනවා ආවොත් පරණ දෙයක සිටිවිල්ලා මට එතකොට ඒක ඔය විදිහට මම දාලා බලනවා ස්වාමීන් වහන්සේ සිටිවිල්ලා ඇති වෙලා යන්නේ නැති වෙලා යන්නේ හැටි දැන් ගොඩක් වෙලාවට ඔය මේ භාවනාවකදී ඒක හොඳට පැහැදිලි. නමුත් ස්වාමීන් වහන්සේ මට දැන් අනාගත දෙයක් ආවහම ඔතන පොඩි ප්‍රශ්නයක් මට එනවා ස්වාමීන් වහන්සේ. ඇත්තට මේ කියනකොට තේරෙනවා මේ දෙකේ වෙනසක් නැහැ නේ වගේ. වුණාට ඒක කරනකොට මට ඒක ලොකු ප්‍රශ්නයක් වගේ දැනෙන්නේ. ඒ කියන්නේ මට ඇතුලේ තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ දැන් අපිත්තම මොන හරි මම වැඩක් කරන් ඉන්නවා හෙට. ඒතකොට මම ඒකේ දැන් මට බඩු ගන්න ඕනේ දානයක් නම් මට ඒකට බඩු ගන්න ඕනේ මම මොනවද කියන්නේ. ඔහොම කියලා මම ප්ලෑන් කරනවානේ. මට අන්නේ ඒ වගේ අදහසක් මට එනවා නම් ඒ සිටිවිල්ල විදිහට මට ඒ ඔය විදිහට බලන්න හැදුවත් මොකද්ද මට දැනේ තේරෙන්නේ නැහැ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක ඉතුරු වෙලා තියෙනවා නිකන් ඒක නිත්‍ය ස්වභාවයක් මේක මට කරන්න තියෙන වැඩක් නේ මේක කරන්න යුතු එකක් නේ වගේ අර විදිහට බලන්න ටිකක් අමාරුයි අර සාමාන්‍ය පරණ දැන් පහුගිය කෙනෙක් දැන් අම්මව මතක් වෙනවා නම් ඒවා මට ලේසියෙන් පුළුවන් මේක කියලා අයින් කරා. නමුත් මේ විදිහටදී මට ඒක ස්වාමීන් වහන්සේ තේරෙනවද මන්ට කියන එක මට එහෙම දැනෙනවා ස්වාමීන් වහන්සේ. අනේ ඉහි වගේ අවස්ථාවක් කොහොමද ස්වාමීන් වහන්සේ?
ඒ අවස්ථාවේදී අපි හිතට මෙනෙහි කරලා දෙන්න ඕන හිතට තේරුම් කරලා දෙන්න ඕන හිතට හැකියාව තියෙනවා අනාගතේ නෝපන්නේ අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා හිතන්න පුළුවන්. එතකොට දැන් අපි නිරුද්ධ වෙච්ච දේ ගැන හිතනවා වගේ හිතට පුළුවන් නැති වෙච්චි නිරුද්ධ වෙච්ච එකක් ගැන සිහි කරලා ඒක අරමුණු කරන්න. ඒ වගේම හිතට පුළුවන් අනාගතේ හටගත් නොහටගත් ධර්මයක් කරා අරමුණු කරලා ඒ පිළිබඳව විතර්ක කරන්න කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙනම් අපි එතනදී අපි හිතට තේරුම් කරලා දෙන්න ඕනේ මේ මොහොතේ වර්තමානයේ හටගන්න හිතකින් නූපන් අනාගතේ නූපන් අනාගත ධර්මයන් පිළිබඳව අරමුණු කිරීමක් පමණයි වෙන්නේ. එතකොට ඒ දැන් එතකොට අනාගතේ ඉපදිලා නැහැ අරමුණු කිරීම වශයෙන් වර්තමානයේ මේ ස්කන්ධ ටිකක් හටගෙන. ඒ වර්තමානයේ හටගත් ස්කන්ධට හට නොගත්තු නූපන් අනාගතයේ පිළිබඳව අරමුණු වෙලා ඒ අනාගතයේ හට නොගත්තු ධර්මයක් පිළිබඳව අරමුණු වීම වශයෙන් තමයි දැන් මේ හිතක් ඉපදලා තියෙන්නේ. එතකොට මේ හටගත්තු වේදනා සංඥා සංකාරත් මෙතනම නිරුද්ධ වෙනවා. ඒ අරමුණත් නිරුද්ධ වෙනවා කියලා අපිට ඒක පිළිබඳව බලන්න පුළුවන්. එහෙම නැතුව අර අනාගතයේ තියෙනවා ඉන්නවා කියන අදහසින් බැලුවොත් ඒක තමයි අනාගත අන්තයක් වෙන්නේ. ඒ වගේම තමයි එතන තවමත් අපිට අර ඔහොමම ටික ටික බල බලා මේ වර්තමානයේ හිතට හැකියාවක් තියෙනවා. කෙනෙක් සිහි කරනවා තියෙන දෙයක් සිහි කරනවා නෙවෙයි හිතට පුළුවන්කම තියෙනවා ඒ මානසික ආර බලයෙන් නෝපන් හට නොගත් ධර්මයන් අරමුණු කරන්න. ඒ අරමුණු කරන්නේ මේ වර්තමානයේ හටගත් හිතකින්. ඒතකොට ඒ හිතත් නිරුද්ධ වෙනවා. අතීතයේ වුණත් එහෙමයි. දැන් අතීතයේ නිරුද්ධ වෙච්චි දෙයක් අරමුණු කරා කියනකොට අපි තේරුම් ගන්න ඕනේ ඒ දේ නිරුද්ධයි. නිරුද්ධ වෙච්ච දේ වර්තමාන හිතකිනුයි අරමුණු. ඕකමයි අනාගතයටත් කියන්නේ. ඒක අපි ටික ටික පුරුදු වෙලා හිත ඒක තේරුම් ගියාම ඕකේ කැටලෙ සාගත භාවය අඩු වෙනවා. ඒ නිසා හිමීට ටික ටික එක අරමුණක් අල්ලගෙන එහෙම අනාගතේ සිහි වෙන අරමුණක් කලබල වෙන්නේ නැතුව හොඳට ඒ අරමුණ අල්ලගන්න. අල්ලගෙන හොඳට ඒ අරමුණ දිහා බලන්න. දැන් මට ඒ තියෙන දෙයක් කියලා හිතට හැඟීම එනකොට දැන් ඒකත් හිතට ඇති වෙච්ච හැඟීමක් මේ වර්තමානයේ හිතට ඇති වෙච්ච හැඟීමක්. එතකොට ඒ අනාගතය කියලා අරමුණු වීමක් පමණයි සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් අනාගතේ හැම ඉපදිලා නෙවෙයි කියලා ටික ටික හොඳට හිතට තේරුම් කර දිදී අර අතීතේ වගේ ඒකම ගලපන්න මෙතෙන්ට. එතන උනේ නිරුද්ධ වෙච්ච බව මෙතන උනේ හට නොගත්ත බව. නමුත් ධර්මතාව වශයෙන් දෙපැත්තෙම හටගෙන නැහැ. විද්‍යාමාන නැහැ. නමුත් වෙනස තියෙන්නේ අර පැත්තේ ඉපදිලා නැ මේ පැත්තේ ඉපද නිරුද්ධ වෙලා. එච්චරයි වෙනස තියෙන්නේ. ඉතින් ඒ නිසා අන්න ඕක හොඳට හිතට තේරුම් කර දිදී එක අරමුණක් අල්ලගෙන ඒක තනි කරගෙන හොඳට හිමීට බලන්න. ඒ විදිහට පුරුදු නම් පස්සේ අනාගත ආරම්භය අරමුණු කරනකොට ඇති වෙන අර පැටලී සාගත භාවය නැති වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අක්ෂමාන පින් වහන්සේ තෙරුවන්
ඊළඟ ප්‍රශ්නේ තරංග කුමාර මහත්මයාට කරන්න. පෙරවන් සරණයි ලොකු සම්මාන්ත.
ඔව් පෙරවන් සරණයි.
මේ වහන්සේගෙන් ඉතින් කමටහන් එහෙම අරගෙන භාවනා කරනවා දැනට ඔය පුදුගුණ භාවනා එහෙම මට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ස්වාමීනන්ත මේ සිත සහ සිත පිහිටවීම පිළිබඳව.
ඔව්.
එතකොට අපේ ස්වාමීනන්ත දැන් පුදුගුණ භාවනාව හරි සක්මන හරි ආනාපාන සති හරි කරනකොට ඒක විතරයිනේ.
ඔව්.
එතනදී හිත පිහිටවන තැන අපිට හොඳට අරමුණු වෙනවා. අපි හිතමු දැන් වැඩ ගොඩක් කරන වෙලාවට කාරණයක් හැටියට ඩ්‍රයිවිං කරන වෙලාවට වගේ.
ඔව්.
එතකොට අපි හිත පිහිටවන්නේ කොහොමද? ඒ වෙලාවට ඒ කියන්නේ කරන මේ ගොඩක් වැඩ කරන වෙලාවට එතකොට හිත අපේ දුවනවද? නැත්තම් හිත අරමුණක නැද්ද කියන එතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සාමිනාට.
ඒ සාමාන්‍ය අපි මොනවාරි ලොකු වැඩක් කරනවා වෙන්න පුළුවන් වත්තේ පිටියේ වැඩක් හෝ වාහනයක් ඩ්‍රයිවින් කරනවා වගේ අවස්ථාවල කොහොමද සතිය පිහිටුවා ගන්නෙ කියන එක ඒ වගේ දෙයක් නේද අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔව් දැන් අපිට මේ සාමාන්‍ය එක තැනක වාඩි වෙලා ඉන්නකොට අපිට අරමුණු අඩුයි. ඒ නිසා වෙන වෙන දේවල් සඳහා හිත යොමු කරන්න අවශ්‍ය නැති නිසා බොහොම පහසුයි අපිට බුදු ගුණ හෝ මෛත්‍රිය භාවනාව කරන්න. එතකොට එතෙන්ට සතිය පිහිටලා තියෙනවා. හැබැයි පුරුදු වුණොත් අපි ටික ටික පුරුදු වෙනවා. වාහනේ එලවන ගමන් අර මුලින් මතක් කරා වගේ අපි වාහනේ එලවන ගමන් තව බොහෝ වැඩ කටයුතු කරනවා. එදින සාමාන්‍ය දේවල් කතා බහ කරනවා වෙන්න පුළුවන්, වෙනත් මොනවා හරි ආහාරයක් ගන්නවා වෙන්න පුළුවන්, කෙනෙක් සින්දුවක් ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. මේ සියල්ල කරනවා. හැබැයි ඒ යා ඒක පිළිබඳව පුරුදු නිසා. ඒ වගේ අපි ටික ටික පුරුදු වුණොත් ඒ සතිය දියුණු වෙච්ච කෙනාට දැන් අපිට බුදු ගුණ සිහි කර කර මේ වාහනේ එලවන්න පුළුවන්. දැන් එතකොට හිතෙන්න පුළුවන් කෙනෙකුට දැන් මෙහෙම කරන්න ගිහිල්ලා මේ හැප්පෙන්න පුළුවන් කියලා. දැන් අපි වාහනේ එලවනකොට වාහනේ එලවීමම නෙවෙයිනේ කරන්නේ. තව බොහෝ දේ කරනවා. නමුත් ඒක එහෙම කියලා අපි පාර වරද්දා ගන්නෙ හැප්පෙන්නේ නැහැ. මොකද ඒකටත් සිහ යන නිසා. ඒ නිසා ඒ වාහනේ එලවනවා කියන එක ක්‍රියාව කරමින් අපිට බුදු ගුණ භාවනාවත් බුදු පුළුවන් විදියට සමහර විට එක තැනක වාඩි වෙලා ඉන්නකොට කරන ඒ ගැඹුරින් යන මෙනෙහි කිරීම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට අරහන් ගුණයේ පිළිබඳ එක ගුණයක් හරි මේවා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කර කර අරකට සිහිය තියෙනවා. වාහනේ එලවන එක පිළිබඳවත් සිහිය තියෙනවා. බුද්ධානුස්සතිය තියෙනවා. මේක ටික ටික පුරුදු කරත් පුළුවන්. ඒක කෙනෙකුට ටිකක් අමාරු නම් ඒක පුහුණු වෙනකන් හැබැයි ටික ටික හරි ඒක පුරුදු වෙන එක තමයි හොඳම ක්‍රමය. එහෙම බැරි නම් කෙනෙකුට අර එළවන ක්‍රියාව තුළ දැනුම් සහිත බව සිහි ඇතුව අවදිමත් බවෙන් ඉඳිමින් කරන්න පුළුවන්. එතකොට එයා කරන හැම දෙයක්ම වාහනේ සිග්නල් ලයිට් දාන ඒවා වෙන්න පුළුවන්, ඒ ස්පර්ශ කරන ඒවා වෙන්න පුළුවන්, බ්‍රේක් ගහන ඒවා වෙන්න පුළුවන්, ගියර් මාරු කරන මේ ඔක්කොම සතිමත් බවින් සිහියෙන් ඒ දේට වැඩේට යොමු වෙච්ච සිහියෙන් තමයි කරන්නේ. ඒ සිහිය තුල තියෙනවා තමන්ට හිත බාහිරට දුවලා නැහැ, වෙන වෙන අරමුණු ඔස්සේ ගිහිල්ලා නැහැ, කෙලෙසයක් ඇවිල්ලා නැහැ, තරහක් ඇවිල්ලා නැහැ. ආවනම් ඒක තේරෙනවා. මේ සියලු දේවල් හිතේ තියෙනවා නම් එයා ඒ ක්‍රියාවට සතිය තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා එහෙමත් මුලින් අපිට කරන්න පුළුවන්. ඒ කරන වැඩේට අවධානය දීගෙන කරනවා. ඊට අමතරව අපිට ටික ටික පුරුදු වෙනකොට හොඳයි මේ බුදු ගුණ භාවනාව කර කර බුද්ධානුස්සතිය කර කර අපිට ඒ වාහනේ ලැබීම හරි අපි ගෙම වතු ගන්නවා කියලා. දැන් ඒ නිසා මං කියන්නේ වාහනය එළවීම කියන එක තුළ අමාරු නම් එතනදී පුරුදු කරන්න යන්නේ නැතුව ඒක මොකක්ද ඒක ටිකක් අවදානම් නිසා අපි gedara ආහාර පිසිනවා වෙන්න පුළුවන්, gedara අස් කරනවා වෙන්න පුළුවන්, ගමනක් යන්න සඳහා අපි සූදානම් වෙනවා වෙන්න පුළුවන්, ඒ වගේම වත්පිළිවෙත් අතුගානවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ටික ටික පුරුදු කරන්න බුද්ධානුස්සතිය නම් වඩන්නේ. ඒ බුද්ධානුස්සතිය තුළ බුදු ගුණ භාවනා කර කර අතුගානවා. ඒ වැඩකට ඉක්තු කරන්න ටික ටික පුහුණු වෙනවා. ඊට පස්සේ අතනක් පුරුදු වෙනවා. ඒ අමතරව කලින් කල අර මං කියපුවා වගේ ඒක අපි සතිය මතු කරගන්න උපායක් විතරයි. ඒ කරන වැඩේට අවධානය දීගෙන ඒ තුල හිත තියාගෙන කරනවා. එතකොට එයා දන්නවා හිත ගැනත් දන්නවා, ක්‍රියාව ගැනත් දන්නවා, අවදිමත් බව කියන එක Tamanne තියෙනවා. තෙරුවන් සරණයි.
බයි තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ ප්‍රශ්නයෙන් පොඩි අදාළ ප්‍රශ්නයක් අහන්න අවසරද? මේ අනිත් දෙන්නේ දැන් මේ මිදුල අත ගන්නවා කියනකොට දැන් අපි ඔය අනංගන සූත්‍රයෙන් තියෙනවනේ ඒ Taman කරන වැඩේ හරියට අහුවත් කියනවා. හොඳයි කියලා දන්න කෙනා ශ්‍රේෂ්ඨයි නදන්න කෙනාට වඩා කියලා එතින් සානස මම මේ කරන වැඩේ ගැන අපි සතිය පිළිවනකොට මේ වැඩේ කරන ගමන්නේ ඒකෙන් යහපතක් වෙනවා නැත්නම් ඒකෙන් වෙනා යහපත අයහපත ගැන මෙදී කිරීම
පුළුවන්. හොඳයි. දැන් අපිට කුසල් සිතක් නේ. එතකොට අපිට පුළුවන් මේ කුසල් සිත ආනිසංස ගැන හිතන්න පුළුවන්. මේ ඊට පස්සේ සත්වයන්ට මෙත් කර කර අපිට කරන්න පුළුවන්. අපිට අතු ගානකොට ඒ පොළොව ඇසුරු කරගෙන ඉන්න සත්වයන්ට මෛත්‍රිය කර කර කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අතු ගෑම තුල මේ තුල හිත සමාධිගත වෙනවා, හැමෝටම ප්‍රිය වෙනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මේක අපි මොකක් හරි විහාරස්ථානික පන්සල කරනවනම් ඒක අපි කරන මේ සංඝපස්ථානයක් වෙහෙරක් පිරිසුදු කරනවා කියන එක උදාාර කුසලයක්. ඒ කුසලානිසංස ගැන සිහි කර 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 එතන සතිය තියෙනවා. එතකොට අපිට ඒ හැම එකම සතිය තියෙනවා. නමුත් මේ සතිය තියෙනක අපි යොදාගන්නේ කුමක් සඳහාද කියන එක පදනම් වෙලා අපේ මානසිකාර්ය වෙනස් වෙනවා. එතකොට අපි සතිය කියන එක මෛත්‍රිය දියුණු වෙන්න යොදා ගන්න පුළුවන්. සතිය කියන එක අපි සිද්ධ කරන කුසලයක් දියුණු වෙන්න සඳහා යොදා ගන්න පුළුවන්. සතිය කියන එක අපිට කෙලෙස්යක් දුරු කරගන්න විදර්ශනාව සඳහා යොදා ගන්න පුළුවන්. ආන්න ඒකට අනුව තමයි මානසිකාර්ය වෙනස් වෙන්නේ. ඒ නිසා මුලින් පුරුදු වෙන කෙනාට මේ ආනිසංස ගැන හිතුවා කියලා දැන් එයා සතියෙන් තොර වෙලා නෙවෙයි. එයා එතකොට කුසලයේ පිළිබඳව දැන දැක කරන්නේ. ඒක එයාට ප්‍රාර්ථනා කරගන්නත් පුළුවන් මේ සිහියෙන් යුක්තව මම මේ කරන කුසලයේ හේතුවෙන් මට මේ සතිය දියුණු වෙලා ප්‍රඥාව පහළ වෙලා කෙලෙස් දුරු කරගන්න හැකි වෙන්න කියලා ඒ අදහස තියාගෙන කරන්නත් පුළුවන්. ඒ නිසා මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති අපි සතිය පවත්වන්නේ මොන අදහසින්ද? මෛත්‍රිය දියුණු කරගන්නද? කෙලෙස්යක් දුරු කරගන්නද? විදර්ශනාව වඩා ගන්නද කියලා මේ අදහසට අනුව අපිට මේ අවස්ථාවේදී සතිය ඒ අවශ්‍ය දෙයට යොදා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගොම්පින්. මම ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න සුජාතා තලමින් මහත්මිය.
තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන්
සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට දැනගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ වීතිවලදී අපේ රූපය අරමුණු විට අපිට චක්කු විඥාන ඇති වෙලා ඒක චක්කු ද්වාරා ඒ චිත්ත විඥාන ස්වාමීන් වහන්සේ ඇති වෙලා අපිට තියන්නේ.
ඔව්.
එතකොට අපි ඒ වෙලාවේ අරමුණු වර්තමාන රූපය. එතකොට මනෝ ද්වාරා ඒ චිත්ත විඥානයේදී අපිට අතීත අරමුණු හේතුපටගෙන බොහෝ වෙලාවට අපිට චිත්ත වීති ඇති වෙන්නේ අපි අරමුණු කරලා අතීතයෙන් දුරු රූප. හැබැයි මේ ඉගෙන ගැනීමේදී චිත්ත වීති වලදී වර්තමාන රූපත් අරමුණුගෙන මනස දාරා චිත්ත වීති ඇති වෙන බව ඉගෙන ගත්තා. එයත් ආයෂ 17ක් ඇති අපි දැන් මම වඳිනවා ස්වාමී මහසහයට. ඒ විලාසයේ වර්තමාන අවස්ථාව ස්වාමී මහසහ.
ඔව්. ඒක වර්තමාන අවස්ථාවද කියලා දැහුවේ.
ස්වාමී මහත්මයා කියන්නේ ඒක චුට්ටක් බාදලදී ඒ වර්තමාන රූපේ කියන එක.
ඒ කියන්නේ මනෝ විඥාණයට අරමුණු වෙන වර්තමාන රූපය මොකද්ද කියන එක නේද?
එහෙමයි ස්වාමී
මහත්මයා. එතනින් මේ මෙහෙමයි දැන් අපිට මනෝ විඥාණයට හැකියාවක් තියෙනවා මේ මොහොතේ අපිට දැන් පවතින රුවන්වැලිසෑය කියන අරමුණ ගත්තොත් මේ මොහොතේ රුවන්වැලිසෑය මේ විදිහට පවතිනවා කියලා අතීතෙක අරමුණු නොකර අපි වර්තමානෙම හිතෙන් ඒ විදිහට සලකාගෙන අරමුණු කරගෙන වැන්දොත් වර්තමාන රූපය අරමුණු වුණා වෙනවා. නමුත් ඒක අපිට හැබැයි අර අතීතේ දැකපු එකනම් අරමුණු වෙන්නේ එතකොට අතීත රූපය. දැන් හැබැයි මෙහෙම එකක් කියනවා. දැන් අපි කියමුකෝ අපි අරමුණු කරනකොට ඒ අරමුණ දැන් අපි ඉස්සෙල්ලා දැකලා බලලා ඇවිල්ලා පස්සේ අරමුණු කරනකොට අපි ඒක තියෙනවා කියලා හිතාන අරමුණු කරත් දැන් අපි දන්නේ නැතුව ඒක නැති වෙලා විනාශ වෙලා. දැන් එතකොට ඇත්තටම යා අරමුණු කරලා තියෙන වර්තමාන ඇති එකක්ද? නැහැ. වර්තමානයේ තියෙන එකක් නෑ නේද එතන අරමුණු කරන්න. ඒ නිසා වර්තමානයේ අරමුණු කරන්න නම් විද්‍යාමානව පවතින්න ඕනේ. එකක්. ඒ විද්‍යාමානව පවතිනකොට අපිට ඒ හොඳට ඒක රේවකාණී ස්වාමීන් වහන්සේත් කියනවා මේක අමාරුයි සියුම්. නමුත් බැරිකමක් නැහැ. හිතට පුළුවන්කම තියෙනවා වර්තමානයද අරමුණු කරන්න හැකියාව තියෙනවා. නමුත් බොහෝ විට අතීත අරමුණම තමයි සිහි කරගෙන මනෝවිඥාණයෙන් ගන්න. ඒ අත්දැකීම අරගෙන ගන්න. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒක අපි අරමුණු කර කර දැන් ඒක විදර්ශනාවට අවශ්‍ය නැහැ ඒක පුළුවන්ද බැරිද කියන එක. නමුත් අපි ධර්මතා කියන්නේ ධර්මයක් දැනගන්නකොට අපි දැනගෙන ඉන්න කාරණාවක් වශයෙන් හොඳයි මනෝවිඤ්ඤාණයට එහෙමද අරමුණු කර හැක. එතකොට ඒ අරමුණු වෙනකොට අපි හොඳට සිහියෙන් වර්තමානයේ හොඳට සිහි කරගෙන දැන් මේ පවතින මේ මොහොතේ පවතින ඒ රුවන්වැලිසෑය කියනකොට සම්මුතිය අරමුණු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රුවන්වැලිසෑය කියලා සලකන රූප සටහන වර්ණය අරමුණු කරන්න පුළුවන්. ඕන එකක් වර්තමාන වශයෙන් අරමුණු කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි.
කෙටියෙන් අපිට 11 වෙනකම් විනාඩි 10යි කෙටි කෙටියෙන් ප්‍රශ්න අහන්න කොහෙන.
තෙරුවන්
සරණයි. එහෙනම් කියන්න.
අපේ ආමතුරුවනේ අර සක්මන් භාවනාවේදී ගොඩක් අය මෙන් අයත් මගෙන් අහන අයට කියනවා අර වම දකුණ කියන අරගෙන සක්මන් භාවනාව පමණක් කරනවා පමණක් අය ඔසවනවා තබනවා කියලා එහෙම කරගෙන යනවා. එතකොට ආමතුරුවනේ සිහිය පවත්වන්නේ ස්පර්ශය ධාතු මානසිකාරය ධාතු වලින් තමයි මම ගත්තේ. එතකොට මට හිතෙනවා අරක ප්‍රායෝගික නැහැ. ඉතින් මම ගොඩක් අයට කියන්නේ දෙපා වලට සිහිය පවත්වමින් හැම යන කියලා. එතන මොකක් හරි වැරද්දක් තියෙනවා එතන නිවැරදි කරලා පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා.
හොඳයි, බොහොම හොඳ ප්‍රශ්නයක්. මේ ඇත්තට දැන් ඕක අපිට යොදා ගන්න පුළුවන්. ඔය විසුද්ධි මාර්ගෙ හිමත් තියෙනවා. ආනාපාන සතිය කරනකොට ගණින ක්‍රමයක්, ආස්වාස 1යි 2යි 3යි කියලා. මේ ආස්වාසයේ පිළිබඳ සංඛ්‍යා වශයෙන් 10ට යනකම් ආපහු 9ට අනුපිළිවෙලින් ගණන් කරන්න කියලා මෙහෙම අපිට අටකථාචාර්යයන් වහන්සේලා උගන්වපු ක්‍රමයක් තියෙනවා. එතකොට ඇත්තට ඒක ආනාපාන සතිය නෙවෙයි, ආනාපාන සතිය පුරුදු වීම සඳහා යොදාගත්තු උපායක්. දැන් උදාහරණයක් අපි අර සමහර විට කම්මැලිකම නැති කරගන්න සමහර විට සමහර අය වැඩ කරනකොට මොනෝhari කවි කියනවා, මොනෝhari දේවල් යොදා ගන්නවා. ඒක ඒ උපායක් විතරයි. එතකොට අර ඒ වගේ දේවල් මම ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියලා බැහැර කරන්නේ නැහැ. මොකද සමහර අයට මේ හිත තියාගන්නම බැහැ. හිත දුවනවා, හරියට දුවනවා. එහෙම කෙනෙකුට අර උපායක් වශයෙන් අර ඇවිදින්න බැරි කෙනාට අත්උදව්වක් වශයෙන් හැරමිටියක් දුන්නා වගේ එයාට එහෙම මෙනෙහි කිරීමේදී ඔසවනකොට ඔසවනවා, තබනවා කියලා මෙනෙහි කරනකොට එයාට මේ ඒක සිහිය පවත්වන්න පුළුවන් නම් මුලින් එහෙම කරලා හැබැයි මතක තියාගන්න ඕනේ ඒක නෙවෙයි මේ සක්මන් භාවනාව කියන්නේ. ඒක මොකද සක්මන් භාවනාව කරනකොට යාට හිත දුවන නිසා තමයි මේ විදිහට සිද්ධ කරේ. ඒ නිසා උපායක් වශයෙන් අපි ඒ විදිහට මෙනෙහි කරලා හිත හොඳට එතන පුහුණුනම් පස්සේ අර කියපු තැනට ධාතු මනසිකාරේ ධාතු වශයෙන් බලන්න හෝ ඒ කකුලට දැනෙන ස්පර්ශයට හිත තියාගෙන ඇවිදින්න හෝ පුරුදු වෙන්න ඕන. ඒ නිසා අරක හොඳටම හිත අල්ලා ගන්න බැරි කෙනෙක් తాවකාලිකව ඒක පුහුණු වීම සඳහා කරා කියලා වරදක් නැහැ. අර ගණන් කරනවා වගේ ආනාපාන සතිය ගණන් කරනවා වගේ ඒ වගේ එකක්. නමුත් ගොඩක් අය ඒකමයි මේක තමයි සක්මන් භාවනාව කියලා ඒක කර කර ඉන්නවා. එයා ඇතුළත විදර්ශනාවක් වැඩෙන්නේ හෝ එහෙමකුත් නැහැ. ඉතින් ආන්නේ නිසා මේ දෙක පැහැදිලි කරලා දෙන්න.
එහෙමයි.
මේ බොහොම
කින් තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බණ්ඩාර මහත්මයා.
පරිවර්තන සමයි.
සමනාතේ මම දැන් කාලයක් කර මේ භාවනා කරනවා මේ රූපය පිළිබඳ.
ඔව්.
මම රූප විෂයත ගැන බලද්දි මට ප්‍රදේශවලට වැඩි විශේෂයක් වෙන්නේ කියලා ඉදලා මේ රූප වශයෙන් බලන මොහොතේ කියලා මට හිතුණා ඒකට අර කටගාතාවක් මතක් වුණා. ගුණ මාරා ගන්නවා කියත මේ ප්‍රතික්‍රියාවක් අර ඉන්නවාගේ වුණොත් ඒකේ අර අපේකට පුදුසි බලයක් මගන්නකොට මේ උන්වහන්සේ ගාථාවක් කිව්වා අර අත්තිබං කාල කුටිකේ මාස්තනාස්සේ දිව්‍ය තේකේ රත්තුරේ දුක්ඛන්දේ පරදත්තේ මමයි කියන ගාථාව මතක තේරුම් අරගෙන මම පොඩ්ඩක් ඉතන හොඳට දැලිවා. ඒ වගේ සිල්පුල් භාවනාව කරනවා නම් හොඳයි කියලා මට රට වුණා මේ පරමාර්ථයෙන් බලන්න වැඩි. ඒකත් ගුවන්නාට මේ ඒකේදී මේ සිල්පුල් භාවනාව පරමාර්ථ වශයෙන් බලලා රූපේ පිළිබඳ අපි විරුද්ධව බලද්දී සිතුල් භාවනාව බලලා මට මේ අය මේ රූපේ වාක්‍යයේස මේ ගැටපොත් කරගන්න පුළුවන් සත්‍යයක් මොන්නේ කොහොමද කියන එක තාන ගමම් මේ සාමනාතේ මට තව එකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අර සම්බේ ධම්මා පඤ්ඤප්ති පතා කියලා යනවා කියන දේශනාවක්
තියෙනවානේ.
එතනදී සියලු ධර්මයෝ පඤ්ඤප්තිය මතයි පවතින කියලා කියන්නේ අපි දැන් අතරින් කියනනම් මේ මේ භාවනා කරාට අපි මේ පඤ්ඤප්ති වශයෙන් දැන් වෙන කම් කරනවා. එතකොට දැන් ඔය පිළිත්තේම නිරය කරලා මේ සිතන අදින ඔය ශාන්ති කරලා පිළිත් මොල් වෙන දාස්නවා. පඤ්ඤප්ති වශයෙන් දැන් අර පරමාර්ථ පඤ්ඤප්තිය කියන එක මේ වෙන වශයෙන් බලලා ඒක ඒ දරුවට සතුටක් නෑ නේද? මොකද මේක පටලවා ගන්න නැතුව පරමාර්ථයේ පරමාර්ථයේ සම්මුතිසත්‍ය දෙකකට වෙන් කරගන්න නැතුව වෙන් කරගෙන වගේ බලලා ඒකේ ඉඳලා කඩේට කරන්නේ නැහැ ගැටුවක් නැති
ඒක නෑ නෑ ඔය හැම ප්‍රශ්නයක් නෑ. සම්මුතිය කවදාවත් සමාධියටවත් විදර්ශනාවටත් බාධා කරලා නෑ. බාධා වෙන්නේ සම්මුතිය හැටියට තේරුම් නොගැනීම. සම්මුතිය සත්‍ය කරගත්තොත් තමයි ඒක පදනම් වෙලා කෙලෙස් වෙන්නේ. සම්මුතිය හැටියට දැනගෙන කෙනෙක් සම්මුතිය තුළ ඕන විදිහට කටයුතු කරනවා. ඒක සාමාන්‍ය පුතග්ජනය නෙවෙයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඉතා උසස් ලෙස සම්මුතිය තුළ කටයුතු කරනවා ඒ බව දැනගෙන. ඉතින් ඒ නිසා අපිට සම්මුතිය කියන එක පණවාගත්ත දෙයක් ඒක ඇත්තක් නෙවෙයි. ඒ නිසා මෙතන පවතින්නේ නම් මෙහෙම ධර්ම ටිකක් කියලා නුවණින් සලකාගෙන අපි සම්මුතිය තුළ කටයුතු කරාට කිසිදු බාධාවක් නැහැ. ඒක එක කාරණාවක්. අනිත් එක පිළිකුල් භාවනාව කියන එක බොහොම හොඳයි. ඉතින් රූපය පිළිබඳව කෙලෙස් බොහෝ අයට වැඩි. ඒ වගේම තමන්ට තේරෙනවා නම් මේ පිළිකුල් භාවනාවෙන් බොහෝ කෙලෙස් දුරු වෙනවා. රූපය පිළිබඳව මුලාව දුරු වෙනවා කියලා. ඉතින් පිළිකුල් භාවනාව බහුල කරන එක හොඳයි. විශේෂයෙන් ඇත්තටම අපි මේ රූපය පිළිබඳව අනිවාර්යෙන් හොඳට විදර්ශනා කරමින් ධාතු වශයෙන් හරි පිළිකුල් වශයෙන් හරි බලමින් හොඳට රූපයේ පිළිබඳව ආශ්‍රව කෙලස් දුරු කරගන්න එක හැම පැත්තකින්ම හොඳයි. ඒ අතර අර පිළිකුල් භාවනාව තුළින් බොහෝ විට අර ආදීනව ප්‍රකට වෙන නිසා රූපයට ඇලෙන්න මම මගේ කියලා ගන්න පුළුවන් අවස්ථාව අඩුයි. ඉතින් ඒ නිසා ඒක අනිවාර්යෙන් ඒකාන්තයෙන් ඒකමයි කියලා කියන්න බෑ. මොකද ඇතම් කෙනෙකුට ඊට වඩා සසර පුරුදු කරලා තියෙන නෝන කෙනෙකුට ධාතු වශයෙන් බැලුවත් ඒ විදිහටම කෙලෙස්ය අයින් කරගන්න පුළුවන්. නමුත් තව කෙනෙකුට මේ පිළිකුල් භාවනාවේ බොහොම පහසුවෙන් අර කෙලෙස් දුරු වෙනවා. එයාගේ මොකද සමහර විටේට සම්බන්ධව කෙලෙස් තියෙන නිසා හොඳට පිළිකුල් වශයෙන් දකිනකොට අර රූපේට තියෙන ඇලීම කොහොමඩවත් එන්න විදියක් නැහැ. ඉතින් ආන්නේ නිසා ඉබඳු කෙනා කිසිම ප්‍රශ්නයක් නැහැ පිළිකුල් භාවනාව බහුල කරමින් හැම ආයතන හය හරහා එන හැම රූපයක්ම පිළිකුල් කොටස් ටිකක් හැටියට ප්‍රකට කරගමින් රූපේට තියෙන ඇලීම දුරු වෙන විදිහට විදර්ශනා කරාට කිසිම වරදක් නැහැ. ඒක බහුල කරමින් භාවිත කරාට කිසි වරදක් නැහැ. හොඳයි තේරුවා. අවතාව.
මම යන අවසන් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න දීපිකා මහත්මිය.
ඔව්.
සම්මාන්ත ගණි ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය පොතෙන් තමයි ගොඩ භාවනා කළේ. විදිහටම කොටස් ටික අරගෙන අවුරුදු දෙකක් තුන හොඳටම ඒක ටික කරනවා. දැන් ඔයාලට කරන්නේ ඒ විඥාන කොටස. ආනාපානසති භාවනා කරන විදිහේදී පැයකමාරකගේ ආනාපානසති පරයන්ක භාවනා කරනවා. එතකොට කයේ තියෙන වේදනාවට හිත යොමුකොට කයේ වේදනාවක් එනවා. ඒ වේදනාවට හිත යොමු කරපුවාම එතනාර තියෙන ලොකු එකක් නෙමෙයි පොඩි පොඩි කොටස් වලට මේ වේදනාව යනවා වෙනවා. පොඩි පොඩි කොටස් වලින් ඒ අතරේ බඩේ හැම එකක කර සම්පන්න ස්වභාවයක් ලැබෙනවා. ඒ වහද ධාතු විද්‍යුත් කියන්නේ අර කම්පන ස්වභාවයේ ආපෝදාත්මී වායෝ ධාතු විදිහට රැතුලින් සමහර වෙලාවට හන්දි වලින් දැලෙනවා වගේ වෙනවා. ඒ වගේ මොකක් පිට තියෙනවා. ඒ අතරේදී සමහර වෙලාවට එක පොදියට එක එක තැන් වලින් හතරගෙන නැති වෙනවා දෙකකින්.
දැනෙන ස්වභාවයන් වල දෝෂයක් නැහැ. ඒ සමණ්ඩ වැටෙන ආකාරය. අපි එතනදී ඒ අරමුණට සිහිය තියෙන ආකාරය තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි වේදනානුපස්සනාව නම් බලන්නේ ඒ හැම දැනෙන අවස්ථාවේ හන්දි වල වේවා, තමන්ගේ ශරීරයේ යම් කොටස් වල වේවා, අර කියපු කම්පන චංචල ගති ආදී හිරිවැටීම් ආදී මේ හැම තැනකම ඒ දැනෙන තැනට හොඳට හිත තියාගෙන වේදනාව හොඳට අරමුණු කරගන්න. ඊට පස්සේ අරමුණු කරගත්තන් පස්සේ ඊට පස්සේ මේ වේදනාව තමන්ට මේ කයට දැනෙනවා, අතට දැනෙනවා, හන්දි වලට දැනෙනවා, හමට දැනෙනවා කියලා දැනෙන මෝඩකම අයින් කරලා මේ රූපයට වේදනාව දැනෙනවා නෙවෙයි, මේ රූපය මෙතන ඇසුරු කරගෙන වේදනාව හටගන්න බව හොඳට තේරුම් කරගන්න. එතකොට තේරුම් කරගෙන හොඳට වේදනාව දිහා බලන්න. මේ වේදනාව කියන එක මේ ඇති වෙලා නැති වෙලා යන බව, ඇති වෙමින් නැති වෙමින් පවතින බව හොඳට අරමුණට ලං වෙලා බලනකොට තේරෙනවා. ආන්නේ ඇතිවීම නැතිවීම වැටහීමත් එක්ක ඔබ වේදනාව පිළිබඳ තීරණය කරන්න. මොකද්ද මේ වේදනාව කියන එක? එක දිගට පවතින එකක් නෙවෙයි, මොහොතක් මොහොතක් පාසා මේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට රූපය කියන එක ආකාර විකාර වෙනකොට, විපරණාම වෙනකොට එතන ඒ ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. එතකොටවත් ඒ රූපෙට වේදනාව දැනෙනව නෙවෙයි, ඒ රූපය අසුරු කරගෙන වේදනාව හටගන්න බවත්, ඉතුරු නැතුව වේදනාව නිරුද්ධ වෙන බව, ඇති වෙලා නැති වෙන බව, ඉපදෙමින් නිරුද්ධ වෙමින් යන බව හොඳට වේදනාව විතරක් තනි කරලා අරගෙන, රූපයෙන් වෙන් කරලා අරගෙන හොඳට වේදනාව දිහා බලන්න. ඒ විදිහට බලමින් අපිට හොඳට ඒක හොඳට නුවණ මතු කරගත්තාම අතීතයේ වේදනාවක් හටගත්තා නම් ඒකද මේ වගේම ඇති වෙලා නැති වුණා. අනාගතයේ හටගන්න ඕන ඒත් වෙන්නේ මේ ටිකයි. බාහිර කෙනෙක්ගේ වේදනාවක් තියෙනවා ඒත් මේ වගේ, තමන් තුළ දැන් මේ තියෙන වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා වගේ කියලා හොඳට වේදනාව ආරම්භය ඔය විදිහට බලන්න. හැබැයි මුලින් බලන්න ඉස්සලා අර විදිහට දැනෙන තැන හොඳට අරමුණු කරගෙන රූපයෙන් වෙන් කරලා හොඳට වේදනාව අරගෙන හොඳට වේදනාව කේන්ද්‍රගත කරලා හොඳට බලාගෙන ඉන්නකොට තමන්ට තේරෙනවා මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන බව. වේදනාව වෙනස් වෙන බව. එතකොට වේදනාව වෙනස් වෙනවා නෙවෙයි, වෙනස් වෙනස් ආකාරවලින් වේදනාව හටගන්න එකයි ඒ වෙන්නේ. මේ විදිහට එහෙනම් මේ වේදනාව මට දැනෙනවා නෙවෙයි, ඒ වේදනාව මගේ නෙවෙයි, මේ හිතට අරමුණු වෙලා හිතත් සමගම වේදනාව නිරුද්ධ වෙනවා කියලා හොඳට අර වේදනාව අරඹය පිහිටි නිත්‍ය සංඥාව, මේ මගේ වේදනාව, අතට දැනෙන වේදනාව කියන මේ විපල්ලාස ටික ටික ගෙවමින් අර වේදනාව මෙනෙහි කරන්න. ඒකට කියනවා අපි වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව අනුව බල අනුපස්සනා කරනවා. කොහොමද අනුපස්සනා කරන්නේ? ආනෝයේ විදිහට අනුපස්සනා කරනවා. අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනවා. නিত্য වශයෙන් ගන්නෙ නෑ. අනාත්ම වශයෙන් බලනවා, ආත්ම වශයෙන් ගන්නෙ නෑ. දුක් වශයෙන් බලනවා, සැප වශයෙන් ගන්නෙ නෑ. අන්න ඒ විදිහට වේදනාව දිහා බලාගෙන යන්න. තේරුණා නේද? තේරුවන් සමයි.
ඒ කියන්නේ වේදනාව දිහා බලාගෙන ඉන්නකොට කය නිකන් අර ගලක් වගේ වෙනවා. එතකොට ආයි කය කකුල් අතපය නෙමෙයි වෙන වෙනම හොයන්නේ නැහැ.
ඔව් හරි.
නමුත් ඒක ඉතින් වලින් මතුවේ. ඒ තැනකට
එහෙම දැන ප්‍රකට වෙන්නේ නැත්නම් වේදනාව විතරක් අරමුණු කරමින් වේදනාව ඇති වෙන නැති වෙන හැටි බලන්න. එතකොට මේ දැනෙන වේදනාව මට දැනෙන එකක් නෙවෙයි. මේ ස්පර්ශ නිසායි හටගන්නේ කියලා ඒ විදිහට අර බාහිර මුකුත් වැටෙන්නේ නැත්නම් වේදනාවේ ඇතිවීම නැතිවීම බලන්න. ඒ වේදනාව කෙරේ අර අපිට සියොම්ම හරි හොඳට පරීක්ෂා කරොත් තේරෙයි මේක මට දැනෙනවා කෙනෙකුට දැනෙනවා වගේ ගතියක් ওই වේදනාවේ බැසගෙන තියෙන්න පුළුවන්. ආන් ඒව තමයි සුද්ධ කරන්න ඕනේ අපි. වේදනාව වර්භයා තියෙන ආශ්‍රව සංයෝජන කෙලස් විපරිත අදාස් ටික සුද්ධ කරන එක තමයි විදර්ශනාව කියන්නේ.
සමහරවිට මුලින්ම දැනුණා වුණාට පස්සේ ඒක මට දැක්ක විදිහට දැනෙන්නේ නැහැ. වේදනාව හොඳට දැකින්න පුළුවන් අර සියුම්ම තැන් වලින් මතුවෙනවා. ඒක තමයි
ඒ ඔක්කොම හොඳ ලක්ෂණ. ඒවා අනිත්‍ය ලක්ෂණ බව ඒ ලක්ෂණ ටික තමයි ඒ ප්‍රකට වෙන්නේ. ඒ නිසා මේ ඒක හැම වෙලාවෙම මතක තියාගන්න. ඒ දැනෙන එකේ ඒක දිහා නිකන් බලාගෙන ඉන්න එපා. ඒ දැනීමත් එක්ක වෙනස් වීම දැනෙනවා, අපිට ඇතිවීම නැතිවීම පේනවා, වෙනත් වෙනත් තැන්වල උපදිනවා වගේ වෙන්න පුළුවන්. හැම එකකම වේදනාව කියන එක මේ මොහොතේ ස්පර්ශ නිසා හටගන්න බව, ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව, මේකට නිත්‍යයි තියෙනවා කියලා අදහස් ඇති කරගන්න බෑ. මේකට කෙනෙකුට දැනෙනවා, පුද්ගලයෙකුට දැනෙනවා කියලා මේ වේදනාව ආරම්භයා පණවන්න බෑ නේද කියන ඒ යෝනිසෝ මනසිකාරයන් පවත්වන්න. එහෙම නැතිව එතකොට තමයි අර වේදනාව ආරම්භයා තියෙන කෙලෙස් ගැලවිලා යන්නේ. අනුපස්සනාව කියන්නේ ඒකට. එදිනදා කටයුතු කරනකොට ධාතු වශයෙන් බලන්නේ නේද? ඔව්, එහෙම බැලුවට කමන්නේ. එහෙම බලාගෙන යනකොට වේදනාව ප්‍රකට වුණොත් වේදනාව දැක්කා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. අර ධාතු වශයෙන් බලමින් ඒ ධාතුන්ගේත් එතන ඒ ධාතු වශයෙන් බලමින් ඇයි බලන්නේ? මොකක් නිසාද? මේ ධාතුව තුළ බැසගෙන තියෙන මම මගේ ආත්මය වශයෙන් සලකන විපල්ලාස ගෙවෙන ආකාරයේ ඒ ධාතු දිසා බලන්න. බොහෝ විට ඉතින් මේ ඇතැම් අයට ඒ එදිනදා කටයුතු කරනකොට ඒක පහසු නම් ඒක බැලුවට කමන්නේ නැහැ. තව කෙනෙකුට ඒ ආරම්භයා තියෙන දැනෙන වේදනාව ප්‍රකටයි නම් වේදනාව බැලුවත් කමක් නැහැ. පහසු එක අපි අමාරු දෙයක් කරන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. හිතට මුලින් අල්ලගන්න පහසු වැටහෙන එක දේ තුලින් තමයි කරගෙන ඉදිරියට යන්නේ. තෙරුවන් සරණයි.
හොඳයි, එහෙනම් අද අපේ කාලය අවසන්යි. ස්වාමීන් වහන්සේ පැවිදිවමාර සමත් කාලය ගත කරා. අද උතුම් විනර පුන් පොහ දවස අපිත් හරි වාසනාවන්ත මේ දවසේ මේ සාකච්ඡාවට සහභාගීවීමට ලැබීම සම්බන්ධයෙන් ඉතින් ස්වාමීන් වහන්සේ අද දවසේ අපට ඉතාමත්ම අගන ධර්ම දේශනාවක් කරා. ඒකලම අපේ ගැටලු සම්පූර්ණ නිරාකරණය කරලා දුන්නා. ඉතින් ඔබ වහන්සේ අපි ලබා ගත්තා උසීම අපි නමෝදන් වේවා. ඔබ වහන්සේගේ ධර්ම මාර්ගයේ සුඛපතිවදාමින් මේ ආත්ම භාවය තුළදීම තමා පතන්න අවබෝධයකින් මේ මාර්ගවල නිවන් අවබෝධ කර ගැනීමට සක්ලස් වේවා කියලා මම ආසාදී ප්‍රාර්ථනා කරනවා. ඒකලම ඔබ වහන්සේගේ හැදු වැඩු වෘදමෝපියන්ට ඒ මහෝපදයන් වහන්සේලා ආදි සිවිදනාටත් ඒකලම ඔබ වහන්සේට සිල්පසන ප්‍රස්ථාන කරන සීලම දායක කාර්කාදී තියෙනවා. ඔබ වහන්සේට සීලම නන්නාගෙන උපකාර කරන සීලම පුද්ගලයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒකලම අප සැමරත් මේ පින් අනුමෝදන් වේවා. නවතවරක් උපවාසී යොමු වෙන ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාමින් අද දේශනාව අවසන් කරන්න තෙරුවන් සරණයි.
හොඳයි, එහෙමනම් අද දවසේදී මේ දක්වා ඉතා අති දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධර්මය පැහැදිලි කරගන්න උත්සාහවත් වුණා. ඒ වගේ අපි හිත හදාගන්න, කෙලෙස් දුරු කරගන්න මේක ප්‍රායෝගික කොහොමද යොදාගන්නේ කියන එක පිළිබඳව අපි තේරුම් ගන්න, ඒ සඳහා වැරදි නිවැරදි කිරීම සකස්සා ගන්න වගේ උතුම් ධර්ම දානමය කටයුතු, ප්‍රඥාව වැඩෙන, සතිය වැඩෙන, ශ්‍රද්ධාව සමාධිය වැඩෙන උතුම් ධර්ම සාකච්ඡාවක් දේශනාවක් හැම දිනාටම ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් මේ වෙලාවේදී මේ ධර්ම දේශනාව සඳහා සහභාගී වූ හැම දිනාටමත්, ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු ඒ දායකත්වයේ දරපු ඒ දායකාවක් වෙනවා අනුරුද්ධිකා කියලා එතුමිය ඇතුළු මේ සඳහා උදව්පකාර කරන ඒ සෑම දිනාටමත්, ඒ වගේම මේ ධර්ම දේශනාව තවත් අහපු නැති අයට ශ්‍රවණය කිරීම සඳහා ඒ සකස් කරලා දෙන්න ඒ සියලුම ඒ හර්ෂ මහත්මයා ඇතුළු ඒ සම්බන්ධ වෙන හැම දෙනාමත් සිහිපත් කරගෙන සම්බන්ධ වෙච්ච සියලු දෙනාගම ගුරුවර දෙමව්පියන් ඇතුළු පවුලේ හැම දෙනාටම දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාටම මේ උතුම් කුසල බලයෙන් තව තවත් සීලය සමාධිය ප්‍රඥාව ඒ වගේම ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දිනු කර ගැනීම සඳහා සත්පුරුෂ කල්යාණ මිත්‍රයසුර ලැබීම සඳහා නිවැරදි සිහිය දිනු කර ගන්න අවශ්‍ය සියලු උපදෙස් අනුශාසනාවන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබිලා තමන්ගේ ගත කරන ඒ තමන්ගේ ජීවිතත් ආශිර්වාදයේ තුරුණුවන්ගේ ආශිර්වාදයේ ලැබිලා මේ ධර්ම මාර්ගය සමගම ඒ ජීවිතයේ ගත කරලා සතිය දිනු කරලා ඉතා ඉක්මනින් මේ සම්බුද්ධ ශාසනය තුන ලබා ගන්න පුළුවන් මාර්ගඵල නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මේ උතුම් කුසලය හැම දිනාගේම ජීවිතවලට සම්බන්ධ වේවා, තුරුණුවන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව සැලසේවා, ඉතා ඉක්මනින් ඔබ අප සියලු දෙනාටම මේ සංසාර දුකින් නිදහස් වීමට මේ කුසල් උතුම් මාර්ගෝපකරණයක්ම වේවා, උතුම් නිවන් පිණසම පවතිවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා.